2014 වසරේ 12 මාසේ 28 වෙනිදා භාවනා වැඩසටහන. අකාලික ධර්මය, ලෝකෝත්තර ධර්මය, අවේදීත ධර්මය, මේ තමයි බුදුරජාණන් වහන්සේගේ ධර්මය. විශේෂ ඥානයක් ඇති අය අවබෝධ කරගන්න ධර්මය. බොහොම උනන්දුවක් ඇති අය අවබෝධ කරගන්න ධර්මය. ලෝකේ අතහරින්න කැමති අය අවබෝධ කරගන්න ධර්මය. ලෝකය අස්ථීරයි කියලා දැනගෙන ස්ථීර තැනකට, නිත්‍ය මංගල පරම සුන්දර තැනකට හැමිනෙන්න කැමති අය ලබා ගන්න තැන. එහෙමනම් සිද්ධාර්ථ ගෞතමයන් වහන්සේ සෙව්වේ නිත්‍ය මංගල වූ තැන. ලෝකෙ හැමදැනම අස්ථීර නම්, ලෝකෙ හැමදේම මැරෙනව නම්, විනාශ වෙනව නම්, නිත්‍ය මංගල තැනක් මේ මනස තුල සෙව්වා. බුදුරජාණන් වහන්සේ සිද්ධාර්ථ කුමාරයාණන් වශයෙන් උපත ලබා ඉන්න සමයේම ප්‍රශ්නාර්ථය සොයාගෙන තිබුණා. මොකද්ද ප්‍රශ්නාර්ථය? ලෝව විමුක්තිය ලබන්නට නම් මමත්වය, මමංකාරය ඉක්මවිය යුතුයි කියලා ඒක සොයාගෙන තිබුණා. ඒක අනිත් ආගම් වලින්ම තමයි හොයාගෙන තිබුණේ. මමත්වය තමයි මේ ප්‍රධාන සාධකය. ඉතින් ප්‍රශ්නාර්ථය තිබුණා, විසඳුම සෙව්වා. විසඳුම අනිත් අය හොට හම්බුනේ, හම්බුනේ මේ සිද්ධාර්ථ කුමාරයාට. අපල් ගෙඩියක් වටිලා ගුරුත්වාකර්ෂණ බලය හොයාගන්නවා වගේම පාත්‍රය ඉහළට පාවෙනව දැකලා ලෝකෝත්තර ධර්මය සාගතා. ඔබට නම් එහෙම හිතෙන්නේ නැතුව ඇති. භාජනයක් ඉහළට පාවෙනව දැක්කාම සාහිත්‍යකරුවා අන්ධ විශ්වාස වලින් යම් යම් දේවල් වැරද්දුවාම ඒකේ තියෙන අර්ථ රසය විනාශ වෙලා තියෙනවා. තයි තාම අර්ථ සම්පන්න දෙයක් එතනින්ම මතු කරගන්න පුළුවන්. මොකන්ද එහි ඇති අර්ථය? මනුෂ්‍යයෙකු සතු සියලු මානසික දාමයන්, ක්‍රියාදාමයන් සලකන්නේ අනුසෝතගාමී ප්‍රතිපදාවක් හැටියට. මට කියන්න, ඔබ ළඟ නැති දෙයක්, මනුෂ්‍යයෙක්ගේ ළඟ නැති චින්තන රටාවක් ඔබ කියන්න බලන්න. ඔබ දන්නවද මනුෂ්‍යයන්ට, මානවයන්ට නැති දර්ශන රටාවක් හරි චින්තන රටාවක් හරි ඔබ දන්නවද? ඔබ දන්නේ මානවයට තියෙන චින්තන රටාවමයි. මානවයා වරක පිළිකුල් කරනවා, මානවයා වරක ප්‍රසාදයට පත් වෙනවා, වරක බය වෙනවා, වරක නිර්භය වෙනවා, වරක කලබල වෙනවා, වරක සංසුන් වෙනවා, වරක කැමති වෙනවා, වරක අකමැති වෙනවා. වරක ලස්සනයි කියන දේ වරක අවලස්සන වෙනවා. මේ ඔක්කොම ටික මානව ධර්මතා, මානව රටා. මේක අමුතු භාවනා නෙමෙයි. ඒවා කෙනෙක් බුදුහාමුදුරුව හොඳයි කියනවා, කෙනෙක් අහවල් ආගම හොඳයි කියනවා, තවත් කෙනෙක් තව ආගමක් හොඳයි කියනවා, තව එක්කෙනෙක් උපතක් තියෙනවයි කියනවා, තව එක්කෙනෙක් උපතක් නැහැ කියනවා. මේ ඔක්කොම ප්‍රශ්න කාටද තියෙන්නේ? මේ අනුසෝතගාමී ප්‍රතිපදාවෙන් ඔය තර්ක වාද කොහොම තියෙන්නේ? අනුසෝතගාමී ප්‍රතිපදාව ලෝකේ හොඳයි කියනවා, ලෝකේ නරකයි කියනවා, ඕක ඔහොම නෙමෙයි මෙහිමයි කියනවා, මෙහෙම නෙමෙයි හරමයි කියනවා, හරමත් නෙමෙයි මෙහිමත් නෙමෙයි මෙහිමයි කියනවා. ඔය ඔක්කොම අනුසෝතගාමී ප්‍රතිපදාව. මානවයා තුල පවතින යම් රටාවක්, ඒ සමස්තය අනුසෝතගාමී හේවත් ස්වභාවික පැවැත්ම. ඒ කියන්නේ මානව ධර්මය, මානව ලක්ෂණය, ලෝක ස්වභාවය, පිහිටි ආකාරය, ජලය ගලාගෙන යන පිහිටි ආකාරය තමයි පහළට. ඉතින් ලෝකය ගලාගෙන යන ආකාරයට කියන අනුසෝතගාමී. ඒක තමයි අනුකූලතාවය, ඒක තමයි ස්වභාවය, ඒක තමයි ලක්ෂණය. ඒ ලක්ෂණය ජයගත්ත කෙනෙක් තමයි සිද්ධාර්ථ ගෞතමයන් වහන්සේ. ඒක ස්වභාවයයි කියලා ස්වභාවයට ඉඩ දුන්නේ, මේක දෙයියන්ගේ කියලා දෙයියන්ට ඉඩ දුන්නේ, මේක සතර මහා භූතය කියලා සතර මහා භූතයන්ට ඉඩ දුන්නේ. දෙවියෝ, බඹුන්, සතර මහා භූතය ඔක්කොම ජයගත්තා. කොහොමද ජයගන්නේ? පටිසෝතගාමී ප්‍රතිපදාවක් අනුගමනය කිරීමේ. දැන් ඔබේ චින්තන රටාවේ මේ මොහොතෙත් ගලාගෙන යන භාවනා ක්‍රම, දැනුම, ලෝභ ද්වේෂ මෝහ, කැමැත්ත අකමැත්ත, මේ ඔක්කොම ගලාගෙන යන්නේ පටිසෝතගාමීවද? අනුසෝතගාමීව ලෝකෙට සාපේක්ෂිතව ඒක ගලාගෙන යන්නේ. එහෙමනම් ඔබ කරන ඔය එකක්වත් වැඩක් නැහැ. ඔබ කරන ඔය එකක්වත් වැඩක් නැහැ. ඒ සියල්ල අනුසෝතගාමී පුතඤ්ජන ලාමක ග්‍රාම්‍ය මිනිස්සු කරන දේවල්. මේ ගන්තරේදී තමයි චින්තන ධාරාව පෙරන්න ඕන ක්‍රමවේදය මාවත අවදි කරගන්නේ. ඒ අවදියත් එක්ක තමයි ඊළඟට ගමන් කරන්නේ. මානසික ක්‍රියාදාමයේ සමස්තයට එරෙහිව මානසික ක්‍රියාදාමයන් තුළ පවතින්නා වූ සමස්තයට සියල්ලට එරෙහිව. එතකොට එරෙහිතාවය කියන එක මානසික දාමයක් නෙවෙයිද? මානසික ස්වරූපයක්. පිළිකුල කියන්නේ ඒත් මානසික ස්වරූපයක්. මේක ඇට කටු කෝටු මස් තියෙනවා කැතයි කියන්නේ ඒක මානසික ස්වරූපය. මේක ඉතාම ලස්සනයි, ප්‍රියයි, මනාපයි, කාන්තයි, හැඩයි කියන්නේ ඒත් මානසික ස්වරූපය. එවිට අපිට මේ වචනේ මෙතනින් බිඳ ගන්න කෙනෙකුට පුළුවන් නම් ජීවිතයේ අලුත්ම මානයකට ගමන් කරනවා. ඒ කියන්නේ සමස්ත මානව චින්තනයේ ධාරාවේ ක්‍රියාපද්ධතියේ ඒ ක්‍රියාදාමේ සමස්තයට එරෙහි එතනින් බිඳ ගන්න බැරි නම් ගමන යන්න බෑ. එතන තමයි ස්ථානය, තන තමන්ට බෙදෙනවා නම් බෙදෙන්න හොඳම අවස්ථාව. ඔබ අනුසෝතගාමී වෙනවද පටිසෝතගාමී වෙනවද? මෙතනින් බෙදා ගන්න මනුස්සයට ජන විඥානය තුළ පහළ වෙන්නේ මේ දර්ශනය. මේ දර්ශනය අද්විතීයයි, ශ්‍රේෂ්ඨයි, අසිරිමත්, අදහන්න බෑ මනුෂ්‍යයෙකු විසින් පිබිදුවාද? ඔව්, එය දුර්ලභ වූ පහළ කිරීමක්. ඒ පහළ කිරීමේ අත්හැර නොනිමුණු පහනක්සේ නිවී යන්නට තිබුණු පහනක්සේ සැඟවී සැඟවී පැවිතිලා තිබිලා අවදි වුණා. ඒ අවදි වෙච්ච නිසා අපත් එය දැන හඳුනා ගත්තා. නැත්තම් අපට මට ජීවිතේ එපා වුණයි කියලා, මට මැරෙන්න හිතෙනවයි කියලා, මම මේ වස්තු සම්පත් ඔක්කොටම කැමති නැහැයි කියලා කිව්වත් නිවන් දකින්න බෑ. ඒක එහෙම තමයි. මිනිස්සුෙකුට උවමනාවක් තිබ්බට ඒ වැඩේ කරන්න බෑ. දැන් ඔබට ඉගිල්ලෙන්න මේ අහසේ උවමනාවක් ඇති. ඒ උවමනාවට ඒ දේ කරන්න බෑ. ඒකට අවශ්‍ය කරන තාක්ෂණය, ක්‍රමවේදය තියෙනවා. ඒ වගේ කෙනෙකුට නිවන් දකින්න උවමනා වුණාට නිවන් දකින්න බෑ. උවමනා කියන්නේ නිවන් දකින්න අවශ්‍ය කරන සාධක ලක්ෂයක් තියෙනවා නම් ඒකෙන් එකක්. එහෙම හිතාගත්තාම තව ලක්ෂයක් තව 99,999ක්ම එකතු කරන්න වෙනවා. සමස්තයට එරෙහි වන්නේ කෙසේද? යානුසෝතගාමී ප්‍රතිපදාවේ තියෙන එරෙහිවීමක්. ඒ එරෙහිවීම නොවන බව තහවුරු වන්න මා මෙතෙක් වෙලා වචන ගණනාවකින් එක පැහැදිලි කළා. මේ වචනය අනුසෝතගාමී ප්‍රතිපදාවෙහි ගලා යන වචනයක් වුවත් මේ වචනය සුවිශේෂී වචනය. සමස්තයට එරෙහි වන්නේ කෙසේද? ඒකයි වැදගත්. දැන් අපි සමස්තයට එරෙහි නොවි සමස්තයෙන් කොටසකට එරෙහි වුණෝ. එහෙමත් නැත්නම් සමස්තයෙන් කොටසකට නොවි සමස්තයටම එරෙහි වෙලා එක් කාරණයක් තුල බැඳෙනවා. ඒත් අනුසෝතිගාමී ප්‍රතිපදාව. මානයකට බැඳුනොත්, මානයකට කියලා කියන්නේ දෘෂ්ටිය, ඒ මානයකට බැඳුනොත් එයා යන්නේ අනුසෝතගාමී ප්‍රතිපදාව. ඒ කියන්නේ ඇහැ ඔස්සේ. මානයකට බැඳුනොත් කන ඔස්සේ, දිව ඔස්සේ, නාසය ඔස්සේ, ශරීරය ඔස්සේ තමයි ගමන් කරන්නේ. පංච ඉන්ද්‍රයන් සාපේක්ෂිතයි. බුදුජානන වහන්සේගේ පරිසෝතගාමී ප්‍රතිපදාව පංච ඉන්ද්‍රයන් සාපේක්ෂිත හෝ වෙනත් කිසිදු බැඳීමක් නැහැ. ඒ නිසායි කියන්නේ ඉන්ද්‍රිය විෂය ඉක්මව කියන වචනේ පාවිච්චි කරන්නේ එකයි. එහෙමත් නැත්නම් සංවර කළා කියලා කියන්නේ එකයි. අපි ලෝකේ කවුරුත් අඳුනගෙන තියෙන ඒ සංවරය නම් හරියන්නේ නැහැ. ඒ සංවරය මේ හිමින් කතා කරන සංවරය, ඒක හරියන්නේ නැහැ. හිමින් බලන සංවරය, ඒක හරියන්නේ නැහැ. අපිම හොඳයි කියලා නිර්මාණය කරගත්ත දේවල් දිහා බැලීමේ සංකල්ප, ඒක හරියන්නේ නැහැ. ඒවා හරි දුර්වල සාධක සහිතව තේරුම් ගත්ත දේවල්. මොකද සංවරය ඉන්ද්‍රයන්ට නොපිවිසවීම. ඉන්ද්‍රයන් පිවිසෙන්නේ නැත්නම්, ඉන්ද්‍රයන් ග්‍රහණය වන්නේ නැත්නම්, ඉන්ද්‍රයන්ට බැස ගන්න නැත්නම් අන්න සංවරය. ඉන්ද්‍රයන්ට බැසගත්තොත් ප්‍රශ්න ගෝණියයි. පිළිතුරුම මේ ප්‍රශ්න බවට පත් වෙන්නේ. පිළිතුරු හොයන්නම ගිහිල්ලාමයි ප්‍රශ්න ඇති වෙන්නේ. ඒසා කෙනෙකුට පුළුවන් නම් ප්‍රශ්න කියන්නේ ඒක ලෝකේ දෙයක්, පිළිතුරු කියන්නේ ලෝකේ දෙයක්. කෙනෙකුට ප්‍රශ්නයක්, තව කෙනෙකුට පිළිතුරක්, තව කෙනෙකුට ප්‍රශ්නයක්, තවත් කෙනෙකුට ඒ විසඳුමක් වෙන ලෝකයේ අපි කොහොමද මේ ප්‍රශ්න පිළිතුරු ඉවර කරන්නේ? මේ හැම දෙයක්ම මනසින් මවන ලද, නිර්මාණය කරන ලද, සකසන ලද දේවල් හැටියට මනසින් ඉවත් කරන්න ඕන මිරිඟුවක් කොට සලකා. ජලය වාගේ පේනවා ජලය නෑ, පිළිතුරු වාගේ පේනවා පිළිතුරු නෑ. පිළිතුරු සොයනෝ ප්‍රශ්නය ඇති වෙනවා, පිළිතුරු සොයන ප්‍රශ්නය ඇති වෙනවා. ජීවිතයට කවුරුත් හොයන පිළිතුර ඇති වෙන්නේ ප්‍රශ්න. දැන් අපි සියලු දෙනාම කුමක්ද කළ යුත්තේ? පරිසෝතගාමී ප්‍රතිපදාවට පත් වෙන්න. කිසිවක් නොකරන්න. ඒක සම්මුති වචනෙන් තේරුම් ගන්න එපා. කිසිවක් නොකර සිටින්න, ඒක සම්මුති වචනයෙන් තේරුම් ගන්න එපා. ඔබ අහලා තියෙන වචනයක් ලා බාල සාමාන්‍ය පොඩි ළමයෙකු කතා කරන වචනයක් කිසිවක් නොකරන්න. මොහොතේ ඔබ දැනගෙන ඉන්න වචනේ අර්ථය නෙමෙයි ඒකේ තියෙන්නේ. සාමාන්‍ය කෙනෙකුට කිව්වොත් කිසිවක් නොකර ඉන්න කියලා, ਉਹ මොකද කරන්නේ? කරන වැඩේ නතර කරලා දාලා නිකන් ඉන්නවා. ආර්ය ධර්මයේ ප්‍රකට කරන ඥානවන්තයෙකුට කියනවා කිසිවක් නොකර ඉන්න කියලා. එතකොට විමසල බලනවා මොකද්ද මේ කියලා. ඒ වචනේ පූර්ණේ කිරීමට යම් කෙනෙකුට පුළුවන් නම් එයා තමයි කර්මය කියන එක ඉක්මවන කෙනා ඥානයෙන් ප්‍රඥාවෙන්. මුලින්ම කර්මය දර්ශන සම්පත්තියෙන් ඉක්මවන්න ඕනේ. එදහා පඤ්ඤාය පස්සති, ප්‍රඥාවෙන් දකින්න ඕන එක. එහෙම නැතුව යන්න බෑ මේ ගමන. අන්ධය වගේ දැකලා යන්න ඕන. මිනිස් ඥානේ ඒ මහිමය තියෙනවා. කර්මකාරේ කර්ම සාධකයක් සාධාරණ කර්මේ පැටලෙලා, කුසල කර්ම වේවා අකුසල කර්ම වේවා කර්මේ පැටලෙලා, සංඛාරේ පැටලෙලා, ලෝකයට නිර්වචන ලබා දෙමින් කටයුතු කරනවා. මේ වචන හැම එකක්ම සත්‍යයේ වචන නෙමෙයි, අවිද්‍යාවේ වචන. සත්‍ය වූ එක වචනයක්වත් ලෝකේ නැහැ. සත්‍යයි කියන වචනයත් බොරුවක්. ඇයි සත්‍යයි කියන වචනේ බොරුවක් වෙන්නේ? දහ දෙනෙකුට තියෙන්නේ එකම සත්‍යයක් නෙමෙයි, සත්‍ය හතර. නැත්තම් 10ක්. සමහර අය කියන ලෝකේ තියෙන එක සත්‍යයි කියනවා. සමහර අය කියන ලෝකේ තියෙන සත්‍ය දෙකයි කියනවා. සමහර අය ලෝකේ කියනවා ලෝකෙ හතරයි තියෙන්නේ, සත්‍ය හතරයි තියෙන්නේ කියනවා. මා දන්න විදියට නම් සත්‍යයි කියන වචනයත් බොරු. ඇයි? සත්‍යයි කියන වචනය ඉතාලි ජාතකයෙකුට කිව්වොත් ඒ මිනිස්සයා දන්නේ නැහැ. වහයි මේකේ මීන් එක මොකද්ද සත්‍ය? එතකොට තියෙන්නේ ස්වර ධ්වනියක් තියෙන්නේ. ඒ ධ්වනිය තුළ සංකල්පමය විඥානයක් තියෙන නිසා සත්‍ය කිව්වහම මෙහිම අවදි වෙන්න ඕන කියලා අපි පුරුදු වෙලා තියෙනවා. නමුත් අපි ඉතාලි ජාතකයට කියනවා සත්‍ය. එයාට අවදි වෙන්නේ අර මීන් එක අර්ථය. එතකොට එයා අර මොකක්ද ඒකේ තියෙන්නේ? එයා තුළ හදන මෙන්න මේමයි මේමයි සත්‍ය කියන්නේ මේකයි මේකයි මේක මේක මේකයි කියලා හදන්න ඕන ටික වෙලා. එයාගේ භාෂාවෙන් හදන්න ඕන. ඊට පස්සේ හා හරි මම ඔන්න ගෝණි කරගත්තා. ඊට පස්සේ ඒ ගෝණිය ඇතුළට අර උගන්නපු මිනිස්සයා දැම්මේ බොරුවක් වෙන්නත් පුළුවන්. ඊට පස්සේ ඒ ගෝණිය දාලම තමයි හැමදෙස්සෙම සත්‍ය කියන එක හඳුගන්නේ. සත්‍ය කියන වචනය කියන්නේ තාම නරක වචනයක්, ඒක හොඳ නැහැ, ඒක උදේ පාන්දර හැමුණොත් එනු කියලා ඒ මිනිස්සුට කියන්නොත් ඒ මිනිස්සු ඒකෙන් දකිනවා. කෝ වචනවල සත්‍ය? අචරණ සත්‍ය නැහැ. අචරණ සත්‍ය නැහැ. මොනවද මේ අවදි වෙන්නේ හැම එකකින්ම? සංස්කාර ලෝකය. හදාගත්ත මල්ල ගෝණිය උපාදානය. පුජ්‍යල උපාදානය. පුජ්‍යල උපාදානය රහිතව දුරුකොට යමකුට බලන්න පුළුවන් නම් අමඤ්ඤ මානෝ මුත්තෝ පාපි මතෝති. මමත්වයෙන් තොරව කෙනෙකුට කටයුතු කරන්න පුළුවන් නම් ඒක තමයි පාපේ නිදහස් වීම. පාපී මායාවෙන් නිදහස් වීම කියන්නේ ඒක. වරදෙන් නිදහස් වීම කියන්නේ ඒක. සත්‍යයෙන් පිවිසීම කියන්නේ ඒක. අමඤ්ඤ මානෝ මුත්තෝ පාපි මතෝති. මඤ්ඤ මානෝ වික්ඛු බද්දෝ මාරස්ස. අමත්තෙන් ඔබ මොන විදියට හැඳගැහිලා සුදු ඇඳලා රතු ඇඳලා කහ ඇඳලා සිවුරු ඇඳලා හිස බාලා කොණ්ඩේ බාවලා රවුල් බාවලා මොන තාමසෙක් වෙන්න ගියත් මොන සිල්වතෙක් වෙන්න ගියත් මොන පැවිද්දෙක් වෙන්න ගියත් මමත්වයෙන් යහවෙන්නේ මායයට. එහෙම නැත්නම් පාපයට. එහෙම නැත්නම් සසරට. එහෙම නැත්නම් අනුසෝතගාමී ප්‍රතිපදාවට යහවෙනවාමයි. මමත්වයෙන් සැරසිලා මොන විදියකින් සැරසුණත් වැඩක් නැහැ. මමත්වයෙන් තොරවන්න ඕන. මමත්වයේ සරසල වැඩක් නැහැ. මමත්වයෙන් තොරවන්න ඕන. දැන් බලන්න ඔබ කරන්නේ මමත්වයට ඇඳුම් අඳිනවනේ. නිවන් දකින්න නම් මේ ඇඳුම ඇඳ ගන්න ඕන. භාවනා කරන්න නම් මේ ඇඳුම ඇඳ ගන්න ඕන. පන්සල් යන්න නම් මේ ඇඳුම ඇඳ ගන්න ඕන. මම මේ කතා කරන්නේ පිටින් ඇඳුම් අඳින එක පමණක් නෙමෙයි. පිටුනොත් අපි එහෙමයි. නමුත් අපි අධ්‍යාත්මිකවත් ඇඳුම් අඳිනවා. සංස්කාර ලෝකයක් හදනවද නැද්ද? හදනවා. කාට දන්දන්නේ ඇඳුම? පිටින් ගත්තොත් ශරීරයට අන්දන්නේ, අධ්‍යාත්මික ගත්තොත් මමත්වයට අන්දන්නේ. අධ්‍යාත්මික මමත්වයට ඇඳුම් අන්දන විවිධ. මේ වහගෙන ඉඳලා මගෙන් අහන්න එපා මොකද්ද කරන්න ඕන කියලා. මා මේ ක්‍රියාවේ වරද පෙන්නන්නේ. ක්‍රියාවේ වරදයි මේ පෙන්නන්නේ. ඒක ගැඹුරින් තේරුම් ගන්න ඕන කාරණයක්. කොහෙද අපි හිත තියාගන්න ඕන? මොකද්ද මං කරන්න ඕන? මොකන්ද අපේ භාවනාව? අහන්න එපා. ඇයි අහන්න එපා කියන්නේ? සබ්බ ලෝකේ අනිබිනත සංඥා කියන්නේ ඕක තමයි. සබ්බේ සංකාරේසු අනිත්‍ය සංඥා කියන්නේ ඕක තමයි. ඒකයි මං අහන්න එපා කියන්නේ. සබ්බේ සංකාරේසු අනිත්‍ය සංඥා කිව්වට පස්සේ ආයි සංඥාවක් ඉල්ලනවා නම් දෙන්නේ මං. බොහොම නිහතමානීව, බොහොම විමසිල්ලෙන්, බොහොම පරිස්සමින් අර කලබල වුණාම කොරස් කටෙත් අත දාන්න බෑ කියනවා. ඉතින් ඉදිකට්ටක නූලක් කොහොමවත් දාන්න බෑ. ඒ නිසා ඕම් පරිස්සම් වෙන්න වෙනවා. බුදුහාමුදුරුවෝ මොනතරම් සියුම් කාරණයක්ද කියනවනම්, අර අස්ලෝන් ගහක් 16කට පළලා අමාවක දවසක විදුලිය එළියෙන් දක්ෂ දුනුවායක විසින් අර ලොම් ගහ දෙකට පැලෙන්න ඊයකින් විදිනවා වගේ කිව්වා මේ මහර්ගඵලයකට පත්වෙන එක. තොල මොනතරම් පරිස්සමක් ගන්න ඕන කාරණයක්ද? කඩෙන් ස්කෝතු පැකට් එකක් ගන්නවා වගේ ලේසි වැඩක් නෙමෙයි. ප්‍රඥාවෙන් නුවණින් ලොකු පරිස්සමක් තියෙනවා. හොඳ මෙහෙයවීමක් තියෙනවා. ලෝකෙ මිනිස්සු විසඳුම හොයනවා. නමුත් කවදාවත් ඒ විසඳුම මිනිස්සුන්ට ලෝකයේ තුලින් සොයා ගන්න බැරි වෙලා තියෙනවා. ප්‍රශ්නේ තියෙන්නේ අනවබෝධය තුලයි. ජීවිතය පිළිබඳව, ලෝකය පිළිබඳව, භෞතිකව නොවේ, බාහිරව නොවේ. බාහිර ප්‍රශ්නයයි, බාහිර විසඳුමයි, බාහිර ඌනතාවයයි, බාහිර අපහසුතාවයයි මුලින්ම සමනය වෙන්න ඕන. එවිට ලෝකෙ තියෙන අනිකුත් ප්‍රශ්න නෙමෙයි සංකිටේන පංච උපාදානස්කන්ධ දුක්ඛ. මං කෙටියෙන් කියන්නම් ප්‍රමුඛ කාරණය. හකුලවා කියන්නම් පංච උපාදාන ස්කන්ධයයි, මනසයි, අධ්‍යාත්මයයි. අර බාහිර ලාභ අලාභ යස ආයස නින්දා ප්‍රශංසායි වච්චර ප්‍රශ්න නෙමෙයි. ඒකෙන් පැහැදිලි කරේ ඒකයි. ඒවා එච්චර ප්‍රශ්න නෙවෙයි. මෙන්න ප්‍රශ්නේ කියලා ඒක හකුලුවා පෙන්වුවා, එකතු කරලා පෙන්වුවා. එතෙන්දී අපි ආයේ හිතුවා අර ටික තමයි දුක කියලා. ඒ ටික නෙමෙයි මහණෙනි දුක. මෙන්න දුක කියලා වෙනම දුක් වලින් දුක බෙදලා පෙන්වුවා. දුක් රසක් තියෙනවනේ. ඒ දුක් රසෙන් කෙනෙකුට විසඳ ගන්න ප්‍රමුඛ දුක බෙදලා වෙන් කරලා පෙන්වුවා. මෙන්න මේක තමයි ලියන්න ඕන. අපි ආයේ අරව ලියනවා. එහෙම ලියන්න හම්බෙන්නේ, මේක ලියා ගන්න ගම් ලියන්නේ. අටලෝ දහමෙන් නොසැලෙන මනස පංච උපාදානස්කන්ධයෙන් නිදහස් වෙනකම් පුළුවන් කමක් නෑ. ගෙදර වතුර උණු කරන කේතලේ ස්වභාවය කේතලේ පාවිච්චි කරන කෙනා දැනගන්න ඕන. තමන් පාවිච්චි කරන වාහනේ ස්වභාවය වාහනේ පාවිච්චි කරන කෙනා දැනගන්න ඕන. තමන් ජීවත් වෙන ශරීරයේ ස්වභාවය ඇත්තෙන්ම ශරීරය තුළ ජීවත් වෙන කෙනෙක් දැනගන්න ඕන. ඒක මොන මොන වගේ අංග ටිකක් හරි තියෙනවද? ඒවයි ක්‍රියාත්මක වෙන ක්‍රියාදාමය මොකද්ද? ඒවට හිතකර සහ අහිතකර භාවයන් හඳුන ගන්න ඕන. ඒ වගේම අපි පාවිච්චි කරන මනස අපි හඳුන ගන්න ඕන. ඇයි වඩා සුවපහසුවෙන් වඩා නිවැරදි ආකාරයෙන් මෙහෙව ගන්න පුළුවන්? මේ ලෝකේ ඉන්න හැම මිනිසෙක්ම කර්මයටමයි බැඳෙන්නේ. කර්මයමයි පිළිසරණ කරගන්න. ඕන ප්‍රශ්නයක් පිළිසරණ විසඳන්න පිළිසරණ කරගන්නේ කර්මය. කම්ම පරිසරණ කරගන්න, කම්ම බන්දු කරගන්න. කර්මයෙන් තොර මොනවා හරි දෙයක් කරන්න කිව්වොත් ඔන්න බාර ගන්න අභියෝගය. කර්මයෙන් තොරව මේ ප්‍රශ්න විසඳන්න. නිවන් දකින්නේ කර්මයෙන් තොරව ප්‍රශ්න විසඳීමේ, කර්මයෙන් තොරව භාවනා කිරීමෙන්. කොහොමද මේ කර්මයෙන් තොරව භාවනා කරන්නේ? ඒක තමයි සාපේක්ෂිත භාවනාවක් නොවන නිරපේක්ෂිත භාවනාව. මොකද්ද මේ සාපේක්ෂිත හා නිරපේක්ෂිත භාවනාව? අපි සමාන දෙයක් අරගෙන යන්නේ ඕන දෙයක් වань. එංගයක් වාගෙන යනවා නම් ඔන්න සමාන දෙයක් වනවා. හා, දෙකෙන් 23 කියලා ගා ඉලක්කම දා ගන්නවා. දැන් දෙකෙන් 23 හොයාගෙන යනවා. ඔක තමයි සාපේක්ෂිත. දෙයක් සමාන දෙයක් වෙනවා. කොළයක්, අඹ කොළයක්, කොස් කොළයක්, තෙල් කොළයක් කියලා එක භාගය සාපේක්ෂිත වෙනවා. සමාන දෙයක් ඒකට එකක් තව එකක් වෙනවා. ඒතකොට සාපේක්ෂිත දෙයක් හොයන්න නිවන ඔබ එක කලින් දැනගෙන තියෙන්න ඕනේ. එහෙම නැත්නම් ඔබ ළඟ තියෙන්න ඕනේ. මොකද නිවන ආයි හොයාගන්න හැකියාව තියෙන්නේ සාපේක්ෂිත ක්‍රමවේදයට නම් ඔබ ළඟ නිවන තියෙන්න ඕනේ. ඔබ ළඟ නැති දෙයක් නම් ඔබට සාපේක්ෂිත ක්‍රමවේදයට හොයන්න බෑ. මොකද නොම්බරින් හොයන්න බෑ, නොම්බරේ දන්නේ නැහැ. පස්සේ තමයි ගෙදර නොම්බරේ මේකනේ කියලා අඳුනගන්නේ. නමුත් සාපේක්ෂිතව හොයන්න බෑයි, ඔබ ළඟ නැහැ. නිවනේ ඇඩ්‍රස් එක නැහැ, ලිපිනේ නැහැ ඔබ ළඟ. ලෝකේ ඉන්න මිනිස්සුත් උඩ උපදිනවා, දෙයියෝ උඩ ඉන්නවා, ස්වර්ගයේ තියෙනවා කියලා කිව්වට ඇඩ්‍රස් දන්නේ නෑ. ඉතින් ඇඩ්‍රස් නැති මිනිස්සු හැටියටයි ඔක්කොම මැරෙන්නේ. දෙයියෝ දන්නේ නැහැ කොහේ යනවද කියලා. පව් සංවේගයි ලෝකේ මිනිස්සු. ඇයි එච්චර විචාරශීලී නොවන්නේ කියලා? විචාරශීලී වන්නට ඉඩ දෙන්නේ නැහැ. ලෝකේ තියෙනවා භයානක විසං. ඒ තමයි මිනිස්සුන්ට හිතන්න තහනම් කරලා තියෙනවා. ඊට වඩා හිතන්න එපා, අපායයයි. බය වෙනවා, මේව කරන්න එපා, මේක මෙහෙමයි. දැන් අපිටත් කිව්වේ හිතුවක් කාර වෙන්න එපා, කියන දේ අහන්න ඕන කියලා කිව්වා. මං හිතුවක් කාර නොවුන නම් කියන දේ ඇහුවේ නැත්තම් මොකද වෙන්නේ කියලා දන්නවද? මාතර ඇඹිලි පිටියේ කෙහෙල් මණ්ඩියක් කරගෙන ළමයි දෙන්නෙක් හදාගෙන කුඹුරක් අරන් ජීවත් වෙනවා. මං කියන දේවල් ඇහුවේ නෑ. මේ මුත්තල කරන දේවල් මමත් කරන්න ගියොත් එහෙම මේ මුත්ත වගේම තමයි මටත් මැරෙන්නේ නේ කියලා මං කල්පනා කරා. ඒ වගේ මේ ලෝකයේ ආගම් වලින් ජාති වලින් වර්ග වලින් මිනිස්සුන්ට කරන බලපෑම නිසා මොකද වෙන්නේ? ඒ මිනිස්සුන්ටත් ඒ ආගම ඇතුළෙම ගෙහෙල් මණ්ඩියක් හදාගෙන ජීවත් වෙලා මැරලා යන්නේ නැහැ. විශේෂයෙන් හිතන්න මනුෂ්‍යයෙකුට චින්තන නිදහසක් දෙන්න ඕන. දැන් බුදුහාමුදුරුවෝ එහෙම කිව්වයි කියලා යම් යම් තැන්වල ලියනෝ, මේවා විශ්වාස කරන්න ඕන, මේවා පිළිගන්න ඕන කිව්වයි කියලා. දැන් බුදුහාමුදුරුවෝ එහෙම කිසි වෙලාවක මතක් කරේ නැහැ. සමහර අය තාම ප්‍රචාරය කරගෙන යනවා මේ තුරුණුවන් විශ්වාස කරන්න ඕන, තුරුණුවන් අදහන්න ඕන. නෑ නෑ, බුදුරජාණන් වහන්සේ මතක් කරන්නේ මේ හදිස්සියෙන් පිළිගන්න ඉක්මනින් ලෑස්ති උනත් කියන්නේ දැම්ම එපා, ධර්මය දැක පැහැදෙන්න, අවබෝධ වෙන්න. මිහිඳු මහරහතන් වහන්සේ ලංකාවට ඇවිල්ලා මොකද කිව්වේ? ඉක්මනින් පැහැදෙන්න මට කිව්වද? නෑ නෑ, චූලහත්ති බදෝපම සූත්‍රය දේශනා කරලා කිව්වා එහෙම වෙන්න එපා, දැක පැහැදෙන්න, අඩි දැකලා පැහැදෙන්න එපා, දල ගහලා තියෙන දැකලා පැහැදෙන්න එපා, කොන්ද කසලා තියෙන තැන් ගස්වල දැකලා පැහැදෙන්න එපා, ලියා මෙහෙමයි කියලා හිතන්න එපා, ලැගපු තැන් දැකලා පැහැදෙන්න එපා, දැකලා පැහැදෙන්න. එතෙක් කියන්න ඔන්න බුද්ධානුශාසනාව, ඔන්න බුදුරජාණන් වහන්සේගේ ධර්මය. ලෝකෙ දියුණුවයි කියලා කියන්න පුළුවන්කම තියෙන අධ්‍යාත්මික දියුණුවකට. ලෝකෙ දියුණුව වෙන්න බැහැ ගැඩලි ගොඩලි වලින්, ගල් ගොඩොල් වලින්. ඒවා දියුණු මිනිස්සුවා දියුණු රටවල් හරි දියුණු අය කියලා කියන්න බෑ. දියුණුව තියෙන මිනිස්සෙක් ළඟ ප්‍රඥා ධනය මතයි, සන්තුට්ටි පරම ධනය මතයි, ප්‍රඥාවේ ආලෝකය මතයි ජීවිතේ මාලිගාව සැකසෙන්නේ. ඔබට අවකාශය තියෙනවා, අවස්ථාව තියෙනවා. අහගෙන ඉන්න පුරුදු වෙනවා වගේම හිතන්න පුරුදු වෙනවා. හිතන්න පුරුදු වෙනවා වගේම හිතන දේවල් තේරුම් ගන්න පුරුදු වෙනවා. තේරුම් ගන්න පුරුදු වෙනවා වගේම වෙනස් වීම තේරුම් ගන්න පුරුදු වෙනවා. ඒ වෙනස් වීම තේරුම් ගන්න පුරුදු වෙනවා වගේම ඒ වෙනස් වීම තුල අප වෙනස් වෙන්න ඕන කොහොමද කියලා තේරුම් ගන්න ඕන. ලෝකේ නොවෙනස් වන එකම දේ වෙනස් වීමයි කියලා කිව්වට වෙනස් නොවන තැනකට අපිට පත් වෙන්න පුළුවන්. තේරුණානේ? ලෝකේ හොඳ වචනයක් තියෙනවනේ ප්‍රකාශයට පත් කළා. මොකද්ද? නොවෙනස් වන එකම දේ නම් වෙනස් වීමයි. ලෝකේ මිනිස්සුෙකුට නම් ওই වචනේ සෑහීමට පත් වෙන්න පුළුවන්. ඉතින් මං වගේ එක්කෙනෙක් දෙන්නේ කොහේ හරි ඉන්නකොට ඒ අයට ඔබ ඉන්න බෑ. ඕවෙන් සෑහීමටපත් වෙන්නේ නෑ. ඌට වඩා තා චුට්ටක් එහාට ওই වචනේ යන්න ඕන අපි කියලා කල්පනා කරනවා. එයා කල්පනා කරන වෙනස් වෙන ලෝකේ එකම දේ වෙනස් වීම නෑ. ඒ වෙනස් නොවන දණක් හොයා ගන්න බැරිද? ඒක තමයි විචාරශීලී බුද්ධ. ඒක තමයි තර්කානුකූලව සිටීම. වෙනස් වෙන තැනක් හොයා ගන්න පුළුවන්. නොවනස් වෙන දේවල් ලෝකෙ කොච්චර තියෙනවද? මේ විශ්වය වෙනස් වෙන්නේ, අහස වෙනස් වෙන්නේ කවදා? අහස කාටවත් වෙනස් කරන්න බෑ. ඇයි? අහස කියන්නේ අසංකාරික ධර්මය. වලාකුල වෙනස් වෙයි, ඉරහඳ තාරකා වෙනස් වෙයි, ග්‍රහලෝක වෙනස් වෙයි, මහා පෘථිවිය වෙනස් වෙයි. ඒවට මං අහසේ කියන්නේ නෑනේ. ඒවා අහසේ පාවෙන වස්තු, කැරගෙන වස්තු. අහස වෙනස් වන්නේ නෑ. අහස වෙනස් කරන්න බෑ. ඇයි? අසංකාරිකයි. ඒක සංස්කරණය වෙලා හැදිච්ච එකක් නෙමෙයි අහස කියන්නේ. අසංකාරික ධර්මය. ඒ වගේම නිවන වෙනස් වන්නේ නැත. තථාගතයන් වහන්සේ පහළ වූවත් නැතත් හැමදාම පවතින නිවන. තථාගතයන් වහන්සේ මේ දේශනා කළත් නැතත් හැමදාම පවතින නිවන. මිනිස්සු මේ ලෝකේ මේ නිර්වාණය අවබෝධ කරගත්තත් නැතත් හැමදාම පවතින නිවන. නිවනත් නැති වෙන්නේ, නිවනත් හටගත්ත දවසක් නෑ. නිවන පවතින ආයු කාලයක් නෑ. නිවනත් නැති වෙන දවසක් නෑ. ඒ නිසා කියනවා අකාලිකෝ ධම්මෝ. මහා මේ විශ්වය අහස හටගත්ත දවසක් නෑ. පවතින කාල සීමාවක් නෑ. නැති වෙන දවසක් නෑ. ආකාසෝ නජායති නමීයති නචවති නෝපජ්ජති. සංඥාවෙන් මේ ලෝකය හඳුනා නොගැනීම මොලේටත් ලොකු විවේකයක්, මනසටත් ලොකු විවේකයක්, ආත්මයටත් ලොකු විවේකයක්. චේතෝ විමුක්ති වුණා කියන්නේ ඕකයි. අන් මේ අනිත්‍යයට බෑ එක කරන්න. ඒක අඳුන ගන්නවා. දැන් ආර්ය ශ්‍රාවකයෙක් ඒක අඳුන ගන්නවා. මේ චේතනා කර්මයට බැසගන්නේ නැතුව බලන්න ඕන. විඥාණයට බැසගන්නේ නැතුව බලන්න ඕන. සංඥාවට බැස ගන්න නැතුව බලන්න ඕන. නාම රූපයට බැස ගන්න නැතුව බලන්න ඕන. එන බලන්න. අන්න ධර්ම මාර්ගයේ යට ඉවෙනවා. දැන් සාමාන්‍ය අනුසෝතගාමී සත්වයා මොකද කරන්නේ? එයා පුජ්‍යලත්වයට බැස ගන්නවා, ජාතිකත්වයට බැස ගන්නවා, ස්ත්‍රී පුරුෂ භාවයට බැස ගන්නවා. අප්‍රමාණ සංස්කාර ලෝකයකට බැසල කුණු ගොඩක ලැගල ඉඳල බලන්නේ ලෝකෙ දෙහා. සංස්කාර ලෝකෙ ඉතින් මිනිස්සුන්ට ගැටලු නැද්ද? ප්‍රශ්න නැද්ද? සමහර අය ඒවා ඔළුවට දාලා ආගමෙන්, ජාතියෙන්, වර්ගයෙන් එහෙම නැත්තම් ගෙදරින් වෙන්නත් පුළුවන්. අඤ්ඤමඤ්ඤ පත්‍ය ආදිපති පත්‍ය වශයෙන් පෙන්ව අරයා මෙයා ඔක්කොම ටික දැම්මා. පත්‍ය කරා. පත්‍ය කළේ වරලා මේ විදියටම බලන්න ඕන. මේකයි පව්, මේකයි පින් කියලා ඒගොල්ලෝ සීල් එක ගහලා බෙදලා තියෙනවා. මේකයි හරි, මේකයි වැරදි කියලා ඒගොල්ලෝ සීල් එක ගහලා තියෙනවා. බුදුහාමුදුරුවෝ සීල් එක ගහලා නැහැ කිසි දෙයකට මේක හරි මේක වැරදි කියලා. ඒ නිසා තමයි ඒවකට රහතන් වහන්සේ නමක් ගඟයිනේ හිටපු ගෑනු ළමෙක් කරේ තියාගෙන එහා පැත්තෙන් ගිහිල්ලා බිමින් දිහට ගෙදර ගියේ. ඇයි? බුදුහාමුදුරුවෝ සීල් එක ගහලා නැහැ මේව වැරදි කියලා. ඒ නිසා චේතනාහම් භික්කවේ කම්මම් වදාමි මහණනි, මගේ මේ කුසල අකුසල විග්‍රහය ඇති වෙන්නේ සජීවී ධර්මයක් තුළ. චේතනාත්මක ස්වરૂපයක් මත. මේක හරි මේක වැරදි කියලා මම කර්මය බෙදලා නැහැ, ක්‍රියාව බෙදලා නැහැ. එකම ක්‍රියාවක් දෙන්නෙකුට කරන්න පුළුවන් හරි විදියට හරි විදියට. උදාහරණයක් කිව්වොත් අටපිරිකර පූජා කිරීම දෙන්නෙකුට කරන්න පුළුවන්, බෞසිද්ධ වෙන්නත් පිරිසිද්ධ වෙන්නත්. චන්දි කුට්ටි වුණාම දේශපාලකයෝ මහානායක හිමියන්ට දීලා ෆොටෝ එකක් ගහගෙන ටීවී එකේ වෙන්නන එක තනි කර වංචන එක නේද? බෞද්ධ චන්ද ටික කඩා ගන්න කරනවද? නායක හිමිවරු කනගාටුව ප්‍රකාශ කරන කලින් යම් යම් දේවල් වලට සංවේගී වෙන්නේ මොකුත් නැහැ. ආව කාලෙදී මීයා වගේ ගිහිල්ලා ෆොටෝ එක ගහලා නිතරම දානවා මහානායහිමි වන්දනා කරගත්තා කතා. ඒව පව් සිද්ධ වෙන වැඩ. හදවතින්ම ක්‍රියා කළා නම් කමක් නැහැ. හදවතින් නම් ඒ දේ ගෞරවයෙන් ප්‍රසාදයෙන් නම් කරන්නේ කමක් නැහැ. චේතනාව නරක් පව් සිද්ධ වෙනවා. එහෙමනම් ලෝකේ කොහොමද අපි හරි වැරදි මනින්නේ? තමන්ගේ සිතට හොරෙන් ජීවත් වෙන්න පුළුවන් කමක් නැහැ. සිතට එකඟව එහෙම නැත්නම් සිත හොඳින් දකිමින් ජීවත් වෙන්න හැකියාව තියෙනවා. මා හිතන්නේ මම දායකයන්ට නිවැරදි වෙන්න යන්නෙත් නැහැ, වෙන කෙනෙකුට නිවැරදි වෙන්න යන්නෙත් නැහැ. අපි නිවැරදි වෙන්න ඕනේ සිතට. මගේ හරි වැරදි නිර්ණය කරන්නේ ලෝකේ වෙන කෙනෙක් නෙමෙයි, මාගේම චේතනාව. ඔබේ හරි වැරදි තීරණය කරන්නේ අපි නෙමේ, ඔබේම චේතනාව. එතකොට නිවන් දකින්නවා කියන්නේ නිවන් දකීමේ චේතනාව නෑ. නිවන් දකින්නලා කියන්නේ චේතනාවෙන් නිදහස් වීම. මේ චේතනාව හඳුනා ගන්න බැරි අය ඉන්නවා. එතකොට මොකද වෙන්නේ? එතකොට ඒගොල්ලෝ මේ චේතනාව හඳුනා ගන්න බැරි නිසා අඳුර යන මිනිස්සෙක් වලවල් වල වැටෙනවා වගේ ඒ චේතනා කර්මයට හසු වෙනවා. චේතනාවක හොඳ දේ සහ නරක දේ දැනගන්න පුළුවන්කම තියෙන සංවේදීතාවය තුළ. පච්චත්තං වේදිතබ්බෝ කියන්නේ ඒකයි, ප්‍රත්‍යක්ෂව විඳ දරා ගන්න දෙයක්. ඔබේ හිතේ ඇති වෙන දේ ඔබට දැනෙනවනේ. ඒ දැනීම ඔස්සේ ඇයි එහෙම දැනෙන්නේ? ඒ දැනෙන්න හේතුවක් තියෙනවා. හරි මග යනකොට හරියට දැනෙනවා, වැරදි මග යනකොට වැරදි දැනෙනවා, සංස්කාරක මග යනකොට සංස්කාරක බව දැනෙනවා, අසංකාරික මග යනකොට අසංකාරික බව දැනෙනවා, විමුක්ති මාර්ගය යනකොට විමුක්තියක් දැනෙනවා, විමුක්ති නො වූ මාර්ගය යනකොට විමුක්ති නො වූ බව දැනෙනවා, දුක්ඛ මාර්ගය යනකොට දුක දැනෙනවා, ප්‍රීතිමත් මාර්ගය සතුට මාර්ගය යනකොට ඒක දැනෙනවා, විමුක්ති මාර්ගය යනකොට විමුක්තිය දැනෙනවා. චේතෝ විමුක්ති චේතනාවකින් කරන වැඩක් නෙමෙයි. අද ලෝකේ තියෙන භාවනාවල් ගොඩාක් තියෙන චේතනාවෙන් නිදහස් වෙලා නෙමෙයි, චේතනාව පදනම් කරගෙන. ඉතින් ඒගොල්ලෝ කියනෝ නෑ නෑ, චේතනාවෙන් ගිහිල්ලා නේව සංඥා නාසඤ්ඤායතනට ගිහිල්ලා පොඩ්ඩක් පහලට හතර දෙවෙනි වෙනි ධානයට බස්සලා ඊට පස්සේ විදර්ශනා කරලා මොනෝද මොනෝද වගේ පුත් කරලා මොකක් දෙකක් කරගෙන එනවලු කියලා කියන හැබැයි එන කෙනෙක් නෑ. බුදුහාමුදුරන්ගේ පරිනිර්වාණය පවා සඳහන් කර එහෙමනේ සාහිත්‍යකරුවා, මේ පරවෙනි ධ්‍යානෙ, තුන්වෙනි ධ්‍යානෙ, හතරවෙනි ධ්‍යානෙ, මේ පොඩි ළමයි ලදරු පාසල් යනවා වගේ, මෙහෙම ගිහිල්ලා මෙහෙම ගිහිල්ලා රූප කියලා අගනිට්ටා බ්‍රහ්ම ලෝකෙට ගිහිල්ලා නේව සංඥා නාසඤ්ඤායතනෙට ගිහිල්ලා ඒ හතරවෙනි ධ්‍යානෙට බැහැලා ඒකෙන් නිරෝධ සමාපත්තියට සමවැදිලා පිස්සු නැත්තම් හොඳයි. ලෞතර බුදු කෙනෙක් කියලා කියන්නේ මේ තප්පරය අසුරු සැන කෝටියකට බෙදලා කාලයක් යම්කිසි කෙනෙකුට වෙන් කරගන්න පුළුවන් නම් ඒ කාලයටත් වඩා වැඩි වේගයකින් නිරෝධ සමාපත්තියෙහි වැඩ ඉන්නට පුළුවන් උත්තමයන් වහන්සේ. එතනින් ඒ සංඥාව පහන සංඥාවට හරවන්න පුළුවන් උත්තමයන් වහන්සේ. ආයිනිකම් මේ අර ධානලාභීන් වගේ මෙහෙම මෙහෙම නිකන් අය යනවා වගේ රවුම් ගහන්න ඕන අය නෙමෙයි. අනවබෝධයේ මිනිසුන් ග්‍රන්ථාරූඪ කිරීමට පටන් ගත්ත දවසේ සිට නිර්වාණය වසා වලලා දැම්මා, ධර්මය වසා වලලා දැම්මා. සමස්ත ලෝකෙම අන්ධකාරයේ ගිලුණා. රහතුන් ලියූ පොතපත පුතඥයෝ විසින් අටුවා කරන්න පටන් ගත්තා. රහතුන්ගේ අටුවා පුතඥයෝ නැවත අටුවා බවට පත් කළා. ත්‍රස්තවාදී චීවර ධාරීන් ඇවිල්ලා සංස්කෘතිකමය විනාශය සිදු කළා. ඒක පැහැදිලි සත්‍යයක්. කිව්වත් නොකිව්වත් කවුරුත් දන්නවා අපේ මේ ඉතිහාසයේ ප්‍රධාන ඉතින් අටුවා පැත්ත සකසල දුන්නු බුද්ධඝෝෂ හිමියන් අමුම අමු පුතඥයෙක් කියලා කවුරුත් දන්නවා. කිසි වෙලාවක සඳහන් කළා නැහැ මෙයා සෝවාන් මාර්ගඵලයටවත් පත් වෙලා සිටියයි කියන එක. ඇයි රහතුන්ගේ පොත විනාශ කළේ? ඒ තමයි බුදු දහම විනාශ කිරීමේ පරම දුෂ්ට චේතනාව. ඉතින් පෙළ දහම තිබ්බට වැඩන්නේ. අරුතෙන් දෙන සංඥාව තමයි ගන්නෙ. දැන් ඉතාලි භාෂික ආවේ මිනිස්සයට ගිහිල්ලා කියන සත්‍ය කියන්නේ මොකද්ද කියලා අහුවා, මොකද්ද තේරුම කියලා අහුවා, මොකද්ද එයාට දෙන්න උත්තරේ? සත්‍ය කියන්නේ කෑම කන වේලාවයි කියලා දෙමා. දැන් මිනිහ කෑම කන වේලාව ආපු ගමන් සත්‍ය සත්‍යට යන් කියලා කතා කරනවා. ලංකාවේ සුද්දෙකුට කියලා දුන්නා මේ බත්වලට කියන්නේ මොකද්ද ඉංග්‍රීසියෙන් කියලා. ඉතින් අපි බත්වලට ඉංග්‍රීසියෙන් කියන නමක් දන්නේ, අපි කිව්වා රයිස් කියලා. එතකොට රයිස් වලට කියන්නේ මොකද්ද කියලා තව එක්කෙනෙක්ගෙන් අහලා තිබ්බ, රයිස් කියන්නේ මොකද්ද කියලා මිනිය කියලා තිබ්බ හාල් කියලා. අපේ හාමුදුරෝ දාන වෙලාවට ඇවිල්ලා අඬ ගහනවා අපි හාල් කන්න යම් කියලා. මම එක්කෙනෙක්ගෙන් අහුවා බත්වලට මොකද්ද කියලා, රයිස් කිව්වා. එයාට ඒ වෙලාවෙම අනිත් එකත් අහගන්න බැරුණා. ආයි කෙනෙක්ගෙන් ගිහිල්ලා අහුවා රයිස් වලට කොහොමද කියන්නේ කියලා. එයා කිව්වා හාල් කියලා. අනිත් අයට අඬ ගහන හාල් කන්නේ. තේන්න නේද? අටුවාවේ සිද්ධ වෙච්ච වැඩ. දැන් අරයට අර වචනේ තිබ්බා අටුවාව සැකසුවා අපි. අටුවාව නිසා දැන් හාමුදුරුව හාල් කන්න යනවා. ලංකාවේ කොයි බාරි තැනක ගිහිල්ලා මට හාල් ප්ලේට් එකක් ගේන්න කියන්නත් ඉඩයි. ඒක තමයි වැදගත් වෙන්නේ. නිර්වචනය වචන සියල්ලත් බොරු නම් ආයෙත් කියන්න දෙයක් නැහැ. ඉතින් අපි අර පොත්වල තියෙන සුවිශේෂත්වය තමයි ඒ වචන සියල්ල බොරු බව අපිම ඒක කියාපාලා පුජ්‍යලයාගේ දෘශ්‍යමානය පිරිසිදු කිරීම. තමයි මගේ පූර්ණ නිදහස පොතේ මම්ම කියලා තියෙනවා. ඉහළ සඳහන් සියලු වචන බොරුවක් හා අසත්‍යයක් බව කරුණාවෙන් සලකන්න. එන කරන්නේ නැහැ. මේ ලෝකේ මොන අටුවාචාරීන් වහන්සේද ඔහොම ලිව්වේ? කාටද මේ පෞරුෂය තිබුණේ? ඒකයි වැදගත්. අපිට ඕන ඉලක්කයක්ද? සබ්බේ සංඛාරා අනිච්චානං කොහොමද ඉලක්කයක් ගන්නෙ? ඉලක්කයක් නැතුව කොහොමද ගමනක් යන්නේ කියලා කෙනෙක් අහන්නත් පුළුවන්. ඒක තමයි ලෞතර බුදු කෙනෙකුගේ මේ ගමනේ තියෙන ශ්‍රේෂ්ඨත්වය. නිවන මේ දස දිශාවෙම නැත්තම් කොහොමද ඔබ ඉලක්කයක් ලබා ගන්නේ? නිවන ඉන්ද්‍රිය සාපේක්ෂිත නැත්තම් කොහොමද ඔබ ඉලක්කයක් ලබා ගන්නේ? නිවන කාලය තුල නැත්තම් කොහොමද ඔබ ඉලක්කයක් ලබා ගන්නේ? නිවන කියන එක තුල හැඩයක් නැත්තම් කොහොමද ඔබ ඉලක්කයක් ලබා ගන්නේ? සංස්කාරක ධර්ම තුල පැවැත්මක් නැහැ. සත්‍යයක් නැහැ. බාහිර වශයෙන් වේවා අධ්‍යාත්මික වශයෙන් වේවා බාහිර වශයෙන් සකසිච්චදී බාහිරයේ ධර්මතාවලට අනුව නැති වෙන්න පුළුවන්. අධ්‍යාත්මික සකසාගත් දෙයත් එහෙමයි. ප්‍රභාස්වර විඥාන ධාතුවක් තියෙන්නේ මමත්වය කියන සංඥාව තුළ. මම ඇත කියන සංඥාව තුළින් පිවිසෙනවා. මම ඇත කියන සංඥාව තුළින් පිවිසෙනකොට යා වේදනාවෙන් ඒක ස්පර්ශ කරනවා. ස්පර්ශ කරනකොට ඒ වේදනාවේ ස්වરૂපයෙන් ගොඩනගනවා. ඒ ගුණ නැගීමෙන් ඒකට කැමැත්ත ඇලීම බැඳීම හදා ගන්නවා. ඊට පස්සේ ඉන්ද්‍රියන්ට සාපේක්ෂව ජීවිතයක් දැනෙන විදිහට ජීවත් වෙන ජීවිතයක් ආරම්භ වෙනවා. ඊට පස්සේ කියනවා පුජ්‍යල ආත්මීය ස්වභාවයක් පුජ්‍යලයේ මම වෙමි. ඊට පස්සේ ඒක වෙලුණට පස්සේ කුඹිය බැස්ස පැණි බෝතලේට බඩ පිරෙන්න පැණි බිව්වා. දැන් කුඹියට එන්න බෑ බෝතලෙන් එළියට. පොඩි කාලෙත් එහෙමයි. බොහොම ප්‍රබාසර මනසක් තිබුණා. ආවා ඉන්ද්‍රියන් වලින් කුඩා කුඩා වින්දනයෙන් පටන් ගත්තා. හොඳට ලෝකේ උරා බිව්වා. දැන් ලෝකේ තුල මහත් වුණා. දැන් මේ මනසෙන් ගැලවෙන්න පුළුවන්ද? බෑ. අර කූඹියට ගොඩාක් කූඹින්ට වෙන්නේ මොකන්ද? ඒකේ බඩ පිරෙන්න පැණි බොනවා. බීලා ඒකෙම මැරෙනවා. ඒ වගේම තමයි ලෝකෙට බැස ගන්න මිනිස්සු ලෝකෙට බැස ගන්නවා. ලෝකෙම කාලා ලෝකෙම පස් වෙනවා. ආයි ලෝකෙන් එතර වෙන්න හම්බෙන්නේ නැහැ. මේ පින්නතුන් මේ කල්පනා කරනවා. දැන් ලෝකෙට බැසගත්ත නම් තමයි දැන් මම කොහොමද මේකෙන් පැණි බෝතලෙන් ආයේ එළියට යන්නේ? කාපුවේ වම අරන්න වෙනවා. මොකද බඩ ලොකු වුණාම අරක නගින්න බෑනේ. බැස්සේ බොහොම සැහැල්ලුවෙන් දැන් උඩට නගින්න සිද්ධ වෙනවා. නගින්න බෑ දැන් බඩ ලොකු වෙලා තියෙනවා. දැන් වම අරන්න වෙනවා. මොනවද වම අරන්නේ? ඔන්න ජාතිය, ආගම, වර්ග, කුල, ගෝත්‍ර, දුප්පත්, පෝසත්, උගත්, නූගත්, තත්ත්ව, තානාන්තර, නිලතල, ඔයව තමයි මම අරන් ඕන දේවල්. ඕනේ කාලා තියෙන්නේ. ඊට පස්සේ තව තමයි ඒ තියෙන්නේ. ඉතින් තව ගොඩාක් තියෙනවා. කේක දෘශ්‍යමාන මහ ගොඩක් තියෙනවා. ඒවත් එක්ක නෑ නෑ අපි ඒවත් එක්ක නගින්න ඕන. මේකේ බෑ බෑ අපේ ආගමේ විදියටමයි මේක යන්න ඕන. මිනිස්සුන්ට ලෝකේ නිවන් දකින්න බෑ ආගමේ විදියට. ඒවා සත්‍යයි හරි සත්‍යයි හරි කියනව නෙමෙයි. ලෝකේ සියල්ල අසත්‍ය නං ආය සත්‍යයි සත්‍යයි කියලා ඒකක් තුල දෙකක් බෙදන්න අවශ්‍ය නැහැ. මේ ලෝකේ සත්‍ය ආගමක්වත් අසත්‍ය ආගමක්වත් නැහැ කියලා හිතලා ඒ සත්‍ය අසත්‍යයි දෙකම ඉවත් කරන්න. එතකොට හිතට වදයක් නැහනේ. නැත්තම් මේක අසත්‍යයි යෝග ඉවත් කරන්න කිව්වොත් එහෙම කියයි ඔන්න ආගම් විරෝධී කියලා. සත්‍ය වෙන්නත් පුළුවන්. සත්‍ය වෙන්නත් පුළුවන්. ඔබ සත්‍ය අසත්‍ය දෙකම පසකින්ද බලන්න. හොඳ වෙන්නත් පුළුවන් නරක වෙන්නත් පුළුවන්. හොඳයි නරකයි දෙකම පසකින්ද බලන්න. ඔබ නරක පුජ්‍යලයක වන්නට එපා කිසි විටක. තමන්ට අනුන්ට අහිත පිණිස පවතින නරක කෙනෙක් වෙන්න එපා. ඔබ හොඳ කෙනෙක්ද වෙන්න එපා. තමන්ට දැනෙන තමන් හොඳ කෙනෙක් වෙන්නත් එපා. තමන්ට දැනෙන තමන් නරක කෙනෙක් වෙන්නත් එපා. ඔය ගොඩාක් දෙනෙක් ලෝකෙට සමහර අයට නරකයි කියලා දැනුණට ගොඩාක් දෙනෙකුට තමන්ට තමන් හොඳ කෙනෙක් නෙමේද? තමන්ට තමන් හොඳ කෙනෙක්. තමන්ට තමන් හොඳ කෙනෙක් කියලා හිතාගෙන ඉන්න කෙනාට තමන් නරක කෙනෙක් කියලා පත්තරෙන් මඩ ප්‍රචාරයක් එහෙම දුන්නා මොකද වෙන්නේ? මම හොඳ කෙනෙක් කියන නිර්මාණය තුළ මම රාමුව හදලා තියෙනවා. ඔහු මට නරක කෙනෙක් කියලා කියනවා. ඉඳපන් මම ඔබට හොඳ පාඩමක් උගන්වන්න. දැක්කනේද තමන් හොඳ කෙනෙක් කියලා තමන් දාගත්තාම තියෙන ප්‍රශ්නේ? මහරහතන් වහන්සේ නමකට පිණ්ඩපාති වඩිනකොට දර ඉපලකින් දෑත බැඳලා පහර දෙනවා. වඩ පිට හිටපු මිනිස්සු ටික අර කොල්ලට අල්ලගෙන ගැහුවා. ගාලා කිව්වා මොකද ඒ කරේ අහිංසක හාමුදුරුවන්ට ඇයි ගැහුවේ? හොඳටම ගහලා අල්ලගෙන කියන මේ කොල්ල ගැහුව නේද ඔබ වහන්සේට? මට ගැහුව කියලා නම් තේරුන්නේ නැහැ, දර ඉපලක් වදිනවා නම් තේරුණා. එහෙම දර ඉපල් ඉතින් ඕන තරම් මේ ගස් වලින් කඩාගෙන වැටෙනවා, පාර තිබිලා ඇඟේ වදිනවා, ඉතින් ඕන තරම් වදිනවනේ. ඉතින් ඒ වගේම එකක් වෙන්නේ නැති මේකත් කියලා මමත් වැඩම කළා. ඔබේ කකුලත් නියපොත්ත ගැලවිලා යන්න ගල්වල වැදිලා ඇති, නියපොතු ගැලවිච්ච අයත් ඇති. අතපය දොරේ වැදිලා, ඔළුව හවුල වැදිලා, ඔළුව වැදිලා තුවාල වෙලා ඇති. පිහියවල් වලට කැපිලා අනතුරු වෙලා ඇති. වැටිලා අඳුබඳු කැඩිලා ඇති. එතකොට වෛරයක් ක්‍රෝධයක් මොකුත් නැතුව ගිහිල්ලා ගානට ඇටකටු ටික හදාගෙන බෙහෙත් ටික දාගෙන ආවා. හැබැයි කෙනෙක් විසින් කළා නම් ඕක තුවාලෙට එහා ගියපු මානසික තුවාලයක් හට ගන්නවා. මොකද පුජ්‍යල ක්‍රියාකාරකමක් හැටියට ඒක දැකලා ඔන්න චේතනාව අපදීවෙන විදිය. ඉතින් මම කල්පනා කරලා බැලුවා මේ පොත්තක් කැඩිච්ච වෙලාවක දැන් නිය පොත්ත ගැලවිලා ගිහිල්ලා ගලක වැදිලා එල්ලි එල්ලි තියෙනවා, කකුලත් අල්ලන් කරගෙන. මේකට මේ වරදකරුවෙක් නැහැ. වේදනාව පමණයි තියෙන්නේ, ශාරීරික වේදනාව පමණයි තියෙන්නේ, වරදකරුවෙක් නැහැ. මොකද වෙන්නේ? අන්න රහතන් වහන්සේලාට ස්වභාවය. ලෝකේ තියෙන කිසිදු දෙයකට වරදකරුවෙක් නැහැ. බුදුහාමුදුරන්ට වරදකරුවෙක් හිටියේද? දේවදත්ත වරදකරුවෙක්ද බුදුහාමුදුරන්ට? බුදුහාමුදුරන්ට දේවදත්ත වරදකරුවෙක් නොවේ. අජාසත්ත වරදකරුවෙක්ද බුදුහාමුදුරන්ට? අජාසත්ත වරදකරුවෙක් නෙමෙයි. බිම්බිසාර මහරජතුමන්ට අජාසත්ත වරදකරුවෙක්ද? වරදකරුවෙක් නෙමෙයි. ඔද එතුමනුත් මාර්ග ප්‍රලාභී කෙනෙක්. වරදකරුවෙක් නෙමෙයි. ඒකයි ස්වභාවය. බුද්ධ කාලීනව සිදුවෙන දේවල් එහෙමනම් අද කාලීනව මේ සිදුවෙන දේවල් එක හා සමානයි. ප්‍රශ්නයක් නෙමෙයි. බුදුහාමුදුරුව අතන ගිජ්ජකූට පර්වතයේ ඉද්දී මහරජ කෙනෙක් මේ මහා සිරගත කරලා මහා ප්‍රශ්නයක් වෙනවන පුත්‍රයා විසින් මොනතරම් ඛේදනීය සිද්ධියක්ද? ඒක ආන්දෝලනයට පත් කරන සිද්ධියක්ද? වරදකරුවෙක් නෑ. ඒ තමයි අධ්‍යාත්මික දර්ශනයේ ස්වභාවය. එකෙසේ වෙතත් ඕනම කෙනෙක් අධ්‍යාත්මයේ පරමාර්ථයෙන්ම නෙමෙයි හැමතැනටම මුහුණ දෙන්න ඕන. සම්මුතියේදී සම්මුති විදියට හඳුනාගෙනත් අධ්‍යාත්මික දේ අධ්‍යාත්මික ලෙස විදියට හඳුනාගෙනත් යන්න ඕනේ කියන එකත් අපේ විශ්වාසය. මොකද හේතුව? අධ්‍යාත්මික කරුණු තේරෙන්නේ අධ්‍යාත්මික කෙනෙකුට. පරමාර්ථ කරුණු තියෙන්නේ පරමාර්ථ කෙනෙකුට. තමන් නිවැරදි කරුවා වුණයි කියලා උසාවියක නිහඬ වෙලා හිටියොත් මොකද වෙන්නේ?
වැරදි කරුවා වෙනවා.
කෙනෙක් ඒ වගේම සමාජයේ තමන් නිවැරදි කරුවායි කියලා හිතාගෙන තමන් ඉදින් පාඩුවේ හිටියොත් චෝදනාවක් කරද්දී එතකොට ඒගොල්ලෝ වැරදි කරුවමයි කියලා හිතා. ඒ නිසා දැන් මේ සමස්ත ධර්ම දේශනාව තුළින් ඔබ ලබාගත යුතු සංඥාව කුමක්ද? ඔබ ලබාගත යුතු ඉලක්කය මොකක්ද? මොනවද කරන්න ඕන? මොනවද මාගත යුතු මාර්ගය, ක්‍රියා මාර්ගය? මොකද්ද මගේ ඇක්ෂන් එක? Without action doing something. නේද? මන් දන්නේ මට එහෙම කියන්න හිතුණා. ඇක්ෂන් එකක් තොරව ලෝකේ යම් දෙයක් සිද්ධාන්තයක් තියෙනවා නම් ඒ තමයි මේ නිර්වාණගාමී ප්‍රතිපදාවේ විදර්ශනාව. මේ වචන කිසි තේරුමක් නැහැ. මේ වචන පිරීලා තියෙන හිස් බවේ. ඔබට ඒ හිස් බව සුන්දර නොවන්න පුළුවන්. මට නම් ඒ හිස් බව හරි සුන්දරයි. මොකද මා හිස් බව සොයාගෙන ගියපු කෙනෙක්. සංස්කාර ලෝකයෙන් පිරිච්ච ලෝකයට වඩා හිස් බව, එහෙම නැත්නම් අනිත්‍ය බව, යංකෝ බික්ඛු අනිච්ඡං තත්ත්‍රතේ ඡන්தோ පහතම්බෝ. යමක් අනිත්‍ය නම් ඒක අනිත්‍ය 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 කියලා අල්ලන්න දේ නෙවෙයි තියෙන්නේ. මොකද්ද? තත්ත්‍රතේ ඡන්தோ පහතම්බෝ. ඒක ප්‍රහාණය කරන්න, දුරු කරන්න. අපේ බෞද්ධ භාවනා හැටියට යම් සාමීන් වහන්සේ කෙනෙක් මේක අනිත්‍යයි කියලා පෙන්නලා අනිත්‍යයි අනිත්‍යයි කීකේ කල්ලාන පුරුදු කරනවා. ඒ වුණා මොකද වෙන්නේ? බුදුහාමුදුරන්ගේ වචනේ නෙමෙයි එතන ක්‍රියාත්මක වෙන්නේ. සංඥාවෙන්, සංඛාරයෙන්, විඥාණයෙන්, නාම රූපයෙන් ඉවත් තුන්නේ. යා අනිත්‍යයි කියලා සංඥාවක් හැදුවා, අනිත්‍යයි කියලා සංඛාරයක් හැදුවා, අනිත්‍යයි කියලා විඥානයක් හැදුවා, අනිත්‍යයි කියලා නාම රූපයක් හැදුවා. පංච උපාදානස්කන්ධෙම අනිත්‍ය මත හදනවා. හදලා පංච උපාදානස්කන්ධය අලවනවා. පංච උපාදානස්කන්ධේ දුකයි, දුක නම් අතහරින්න. අසංඛාරික ලෝකේ සංස්කාරයක් හොයන්න එපා. නිර්වාණ ධර්මයේ අසංඛාරිකයි. ඒ ඔබ සංස්කාරයක් වන්නේ. ඒ මගත් අසංකාරිකයි, ඒ ඵලයත් අසංකාරිකයි. මගේ නමත් නිවන් මග, මගේ නම මග නමත් සම්මයක් ප්‍රතිපදාව, ධර්මයේ නමත් ප්‍රතිඵලයේ නමත් සම්මයක් ධර්මය. දැන් ගේකට යන පාරත් එහෙම නෙවෙයි. අද අතුරුගිරිය පාර, අතුරුගිරියට යන්නේ. ඒ ප්‍රධාන සාධකේ නම නේද? නුවර පාර, නුවරට යන්නේ. ඇදලා තියෙන්නේ තේ දිසාවටමයි. කොළඹ පාර, කොළඹට යන්නේ. නමත් සම්‍යක් ප්‍රතිපදාව, මාර්ගය ප්‍රතිපලය සම්‍යක් ධර්මය. සම්‍යක් ප්‍රතිපදාවෙන්මයි සම්‍යක් ධර්මය ලබන්නේ. දැන් සමහර අය කියනවා නෑ නෑ මේ ධ්‍යාන මේ මම එහෙම ගිහිල්ලා අටවෙනි ධ්‍යාන ගිහිල්ලා රවුණු ගිහිල්ලා නේම සංඥා සංඥාවතලින් අට්ටික සංඥා වඩලා ඊට පස්සේ ආලෝක සංඥාවෙන් ආලෝකමත් කරලා මේක ඊළඟට මෙහෙම පොලිෂ් කරලා හින් අරන් ඇවිල්ලා මෙහෙම දැම්මම මිනිස්සු ඉතින් දන් දෙදි සාදු දෙදි නාද දෙදි ඉන්නවා. පිළිවෙලට කෑවහම ඔක්කොම හරි. හාමුදුරුවන්ට කන්න ගිනිල්ල දුන්නාම ඔක්කොම හරි. වැඩක් නැහැ පින්නතුනේ, කන්න නිකන් බඩ පෙරින්න විතරයි. පවතින්න ඕනනේ, වාහනයකට තෙල් ගහන්න ඕන ඩීසල්. ඒකෙන් එහා ඇති දෙයක් ඇත්තේම නැහැ. දැන් ඔබේ ගෙදරට එන ඥාතීන්ට ඔබ සංග්‍රහ කරන්නේ පින් සිද්ධ වෙන්නද? නෑ, ඥාතීත්වයට හිතවත්කමට කුසපිරෙන් ඔවුන් සතුටු වෙන විදියට. ඉතින් හාමුදුරුවන්ටත් එහෙම සලකන්නකෝ. උන්වහන්සේ අපේ කෙනෙක්, අපේ බෞලු කෙනෙක්, අපේ ධර්මය කියන කෙනෙක්, අපේ තෙක්ක ජීවත් වෙන කෙනෙක්. උන්වහන්සේට අපි සලකනවා. උන්වහන්සේට හැකි පැත්තෙන් උන්වහන්සේ සලකනවා. උන්වහන්සේට අපිට හැකි පැත්තෙන් අපි උන්වහන්සේට සලකනවා. දැන් සමහර අය හිතන්නේ මේ මගෙන් මුකුත් නැහැ සර්විස් එක මූ පිනට කාලා ඉන්නේ කියලා. ඒ මගෙන් සර්විස් එකක් නැද්ද? සර්විස් එකක් තියෙනවා. දැන් වෛද්‍යවරු ඉන්නේ පුටුවේ. මොකද්ද කට්ටිය කියන්නේ? නිකන් ඉඳන් කල්ලි හම්බ කරන්නේ නේද? මොකද්ද වැඩක් නැහැ නේ, නලාව තියෙනවා අන්න ලියනවා ඔච්චරයි. ඉතින් අපි මොකද කරන්නේ? පුටුවට එනවා, මයික් එකක් තියාගන්නවා, කතා කරලා කතා කරලා යනවා. නිකන් ඉඳන් කන්නේ කේසි. යාර මනස හදන වැඩපිළිවෙල තුලක් තිබ්බනම් අර මේෂන් බාස්කී වගේ ලොකු වැඩක් හරි. එහෙම වැඩක් තියෙනවා. ඒක පිටින් පේන්නේ නැහැ නේ. මේෂන් බස් ගියනවා වගේ වැඩක් තියෙනවා මේ මනස තුල හැදෙන. ඊළඟට මේ පරමාර්ථ දේශනා පැත්තේ වුණත් මෙන්න මෙහෙම ටික දෙනෙක් ඉන්නවා. මේක අහන් ඉන්න ඕන කියලා. කොහොමද අහගෙන ඉන්නේ? ශබ්ද රසයට. පුජ්‍යල ප්‍රසිද්ධියට. මොකනෝ මොනවා හරි සිද්ධාන්ත ටිකක් දා ගන්නවා. ඉතින් මොකද කරන්නේ? අත් දෙක මැද ගත්තා. ඒක කියලා බලාගෙන ඉන්නවා. ওই විදියට කොච්චර වයසට ගියත් ධර්ම අවබෝධය කරයිද? හිතන්නේ නැති පුජ්‍යලයට මේ ශාසනයේ අධිගමයක් ප්‍රතිඵලයක් නැත. උන් ගෙදරටම නාකි වෙලා බෑ. ඊළඟට සමහර අය ඇවිල්ලා හිතා ගන්නවා මෙන්න මේකයි භාවනාව, මෙන්න මේකයි හාමුදුරුවන්ගේ ධර්මය කියලා. එහෙම හිතුවොත් මොකද වෙන්නේ? එයා ඒ තමන්ම හදාගන්න කූඩුව ඒකට රිංගල ගිහිල්ලා තමන්ම ලොක් එක දාගන්නවා. අනුන් කූඩු හදලා දාන ලොක් එකකුත් තියෙනවා ලෝකේ. මිනිස්සුන්ට මේක පිළිගන්න ඕන, මීට වඩා හැම දෙයක් නැහැ. මේක දෙයියෙක් ඉන්නවා, භූතයෙක් ඉන්නවා, බ්‍රහ්මෙක් ඉන්නවා, යකෙක් ඉන්නවා, සක්‍ර දෙයියෙක් ඉන්නවා. එයාට පන්න පුළු ආසනයක් තියෙනවා, මොකද්ද කතාවක් කියලා ඕම දාලා මිනිස්සුගේ ඔළුවට දානවා. දැන් ඔයගොල්ලෝගේ ඔළුවේ සක්‍ර දෙයියෙක් නැද්ද? ඉන්නවා. ඉතින් අර මිනිස්සුන්ගේ ඔළුවේ අල්ලාහ් දෙවියෙක් ඉන්න එක හරි ගෝඩ් කෙනෙක් ඉන්න එක හරි මහා බ්‍රහ්මෙක් ඉන්නවයි කියන එක හරි මොකක්ද ඇති වැරද්ද? ඕකම තමයි ඒ. අය වෙන එකක් නැහැ. බෞද්ධයාගේ සක්‍ර දෙවියම තමයි අර දෙවියා. දැන් ඔයගොල්ලෝ සක්‍ර දෙවිය දැකලා විශ්වාස කරන්නේ මම කිව්වෝ සක්‍ර දෙවියෙක් නැහැ කියලා. ඔයගොල්ලෝ විරුද්ධ වෙන්නේ නැද්ද? විරුද්ධ වෙනවා. ඇයි? පොඩි කාලේ ඉඳලම දැන්මනේ සක්‍ර දෙවියෙක් ඉන්නවා 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 කියලා. එතකොට අපි අරගොල්ලන්ට කිව්වොත් අල්ලා දෙවියෙක් නැහැ කියලා මිනිස්සු විරුද්ධ වෙන්නේ නැද්ද? විරුද්ධ වෙනවා. අරගොල්ලන්ට කිව්වොත් ගෝඩ් කෙනෙක් නැහැ කියලා විරුද්ධ වෙන්නේ නැද්ද? විරුද්ධ වෙනවා. මහා බ්‍රහ්මන් කෙනෙක් කියලා කෙනෙක් නැහැ, ඊශ්වර කියලා කෙනෙක් නැහැ, එහෙම කියලා කෙනෙක් නැහැ කියලා හින්දුන්ට කිව්වොත් එහෙම ඒගොල්ලෝ විරුද්ධ වෙනවා. ඇයි? පොඩි කාලේ ඉඳලා ඉන්නවා 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 කියලා දැම්මා. තත්වාරෝපණය. දැන් මම මේ කියන්නේ නැහැ කියන එක නෙමෙයි. ඉන්නවයි කියන එකත් නෙමෙයි. ඔය අර ඇමරිකානු විශ්වවිද්‍යාලයක මේ ශිෂ්‍යයා කියපු කතාව හරි වටිනවා. අපි මේ ආචාර්යවරෙක් ඉන්න ලංකාවේ හි වැඩ කරන්දී අහලා දෙනවා පුතේ මේ ලෝකේ මවාපෑපු දෙවරු මේ සෙට් එකක්ම ඉන්නවනේ දුසිමක් විතර ඉන්නවා. ඔබට මොකද හිතෙන්නේ මේ ලෝක මවාපෑ දෙවරු ගැන? ඒගොල්ලෝ පුළුල්ව හිතනවා එක දෙයියෙක් ගැන නෙමෙයි අනිත් ආගම් ගැනත් අධ්‍යයනය කළ දේ නිසා තේරෙනවා මේ ලෝකේ මවාපෑපු දෙවරු දුසිමක් විතර ඉන්නවා කියලා. ඒ ශිෂ්‍යයා ලස්සන උත්තරයක් දුන්නා. මොකද උත්තරේ? සර් ඉන්නවා කිව්වොත් ඉන්නවා, නැහැ කිව්වොත් නැහැ. ඉන්නවයි කියලා ඔළුවට දැම්මොත් ඕනම කෙනෙක් ඉන්නවා. නැහැ කියලා දැම්මොත් නැහැ. දැන් ඔබේ ඔළුවට දාන්නේ අල්ලා කියලා දෙයියෙක් නැහැ කියලා. එතකොට අල්ලා කියලා දෙයියෙක් ඉන්නවද කියලා හෙවොත් ඔබ කියන්නේ නැහැ කියලා. අර ගොල්ලන්ට කිව්වොත් ඉන්නවා. මේගොල්ලන්ට කිව්වොත් නැහැ. ඔබෙන් ඇහුවොත් මහා බ්‍රහ්මේ? ආ බ්‍රහ්මයක් ඉන්නවා මේගොල්ලන්ගේ ඔළුවේ. ඉන්නවද නැද්ද? බෞද්ධ ආගම තුළ ඉන්නේ බ්‍රහ්මයක් දාලා තියෙන්නේ. ඒ වුණ බ්‍රහ්මයක් ඉන්නවා. දැන් මම මේ කියන්නේ ඉන්නවා කියලාද නැහැ කියලාද? ඉන්නවා කියලාද නෙමෙයි, නැහැ කියලාද නෙමෙයි මම කියන්නේ. මම නැහැ කියලා කීයකටවත් කියන්නේ නැහැ. මොකද හේතුව පරිප්පුවක් කන්න වෙන හොඳ. ඒ නිසා නැහැ කියලා කියන්නේ නැහැ මම. ඉන්නවා කියලා කියන්නේත් නැහැ. මානව ස්වභාවය තමයි ඉන්නවා කිව්වොත් ඉන්නවා, නැහැ කිව්වොත් නැහැ. පොන්න මගේ බාර. කොහොමද? නේ? ඒක තමයි ස්වභාවය. ඒක තමයි මේ මනෝමය ලෝකයේ හැටි. දැන් මට විරුද්ධ වෙන්න බෑනේ කාටවත් නේද? නමුත් මේකේ දහමක් තේරුම් ගන්න පුළුවන් කාටවත්. පේන දේ බුදුරජාණන් වහන්සේලාගේ කරේ. අවේ මට්ට කුණ්ඩලි දේව පුත්‍රයා වගේ ආවිලා බුදුහාමුදුරුත් එක කතා කළා. ඒක ඒ විශ්වාස නෙවෙයි ඒවා. ඒවා ඥාන දර්ශන. අනේ පිඩිසිටු තුමා ඒ දේව ආත්මයත් ලබාගෙන ආවිලා මෙහෙම ගාතාවක් කිව්වා කියලා. ඒවා මේ මතවාද නෙමෙයි, දර්ශන. මේ දකින්නවා, මෙහෙම පේනවා. ඒ පේන දේවල් පච්චත්තම් වේදි තම. එහෙම දේවල් තියෙනවා. සමහර දේවල් තියෙනවා ඉතින් සමාජයේ ලෝකයට පිවිසෙන්න උපාය මාර්ගිකව ස්ථානෝචිතව කටයුතු කිරීමට භාවිතා කළ යුතු වචන. මිනිස්සෙක් නිවන්න පුළුවන් කොයි විදියටද? බුදුහාමුදුරුවෝ ඒ ඕන ක්‍රමයක් පාවිච්චි කරනවා. මිනිස්සෙක් තරහ කරගන්න පුළුවන් ක්‍රමවේදයක් තියෙනවද? ඒ ක්‍රමවේදය කොහොම හරි මග අරිනවා. එනිසා ඔබ අල්ලාහ් දෙවියෝ අදහන මිනිස්සෙක් ළඟට ගියාම අල්ලාහ් දෙවියෝ ශ්‍රේෂ්ඨයි කියන තැන ඉඳලා ඔබ කතා කරන්න ඕන. ගෝඩ් කියන කෙනට ගියාම ඔබ ගෝඩ් හරි කියන තැන ඉඳලා කතා කරන්න ඕන. ඒ ආගම මම ගොඩාක් පිළිගන්නවා, අගය කරනවා කියලා කියන්න ඕන. ඇයි? එහෙම කිව්වේ නැති වුණොත් අරයා මොකද හිතන්නේ? මට විරුද්ධයි කියලා. ඒක තමයි හොඳ. ආතේ ගොඩාක් ආස කරන ඇඳුමට නෝනත් කියන්න ඕන. හා ලස්සන ඇණියයි මේ ඇඳුම. කොහෙන්ද ඔයා ඔයා ගත්තේ? නැත්තම් හිතන්නේ මොකද මන් තෝරන හැම දෙයක්ම මේ ගෑනිට හොඳ නැහැ හිතනවා ඉතින් නෝනත් එහෙමයි මම හිතනවා හාමුදුරනේ මේ මේක කියලා කියනවා ඒ හොඳයි කියලා හරි පස්සේ පොඩි සංශෝධනයක් දාන්නවා නැත්නම් හිත නරක වෙනවා ඒක තමයි ස්වභාවය ඉතින් මේ මනස කියන එක හඳුනගත්තාම මොනතරම් ලේසිද ජීවිතේ ගෙවියන්නේ දැන් සමස්ත දේශනාවෙන් ගත්ත ඉලක්කය මොකන්ද දැන් ඔබට සමස්ත දේශනාව කසායක් කොට සලකා සියල්ලම පත එකට සිඳවන්න තම්බන්න වෙලාව දැන් හොඳයි සමස්ත දේශනේ කසායක් කොට තම්බා අනුභව කරන්න ටික වෙලාවක් අපි කාලය එක්කද අපි සිතනවා නිවන් දකින්නේ මෙහෙමයි කියලා. සාමාන්‍යයෙන් පේන විදියට ඒ ලක්ෂණය කියන එක තිබිලා මාදී. දැන් අපි කෙනෙක්ගෙන් විමසුවොත් මහාචාර්යවරයෙක් වගේ පෙනුමක් ගන්න කොහොමද? එයාගේ ලොකු පොත් ටිකක් තියාගෙන ලොකු කණ්ණාඩි දෙකක් දාලා තෙල් ගාලා පොඩි පැත්තට පීරලා ටයි එකක් ඇඳලා කෝට් එකක් ඇඳලා හොඳට සපත්තු මෙහෙම දාලා පොලිෂ් කරලා හොඳ කාරයකින් බැහැලා නිකන් ගම්බීර විදියේ පෙනුමක් ඉතින් බලලා යෑම තමයි මහාචාර්යවරයෙගේ ගමන් විලාසය. ඒතකොට මුදලාලි කෙනෙක් වගේ වෙන්නේ කොහොමද? ලොකු බඩක් තිබිලා සාමාන්‍යයෙන් ඉස්සරහ ලොකුට පේන සල්ලි ටිකක් දාගෙන අතේ මුදු පහක් හයක් දාලා කිලෝ දෙකම ආරග විතර මාලයක් දාලා අතරම් මාලයක් දාලා දතට රත්තරන් දතක් උදාලා යෑමින් මුදලාලි කෙනෙක් වාගේ පේනවා. ඇත්තට මෙහෙම අපිට වෙන්න පුළුවන් දේ යටි චරිතේ මතු කරන්න පුළුවන් දේ පෙනුමේ එහෙම කරන්න බෑ. ඒ නිසා අපි හිතන මේ ලක්ෂණ ක්‍රමවේද වලින් අපිට රහතන් වහන්සේ කෙනෙක් මාර්ගඵලලාභී කෙනෙක් අපි තුල මතු කරන්න බෑ. ඒ සාධකත් එක්ක තව සාධක දහස් ගාණක් එකට එකතු කරන්න ඕන. එහෙම එකතු කරනකොට තමයි ඒක තේරුම් ගන්න පිටින් මේකට දාන්න බෑ. පුළුවන් නම් ආනන්ද හාමුදුරු කෙනෙක් වෙන්න ඉක්මනින් සතිය බෑ. මොකද හේතුව මේ ආනන්ද හාමුදුරු හැදෙන්නේ අවුරුදු 20-30 ගාණක් තිස්සේ. එතකොට සතියෙන් වෛද්‍යවරයෙක් වෙන්න ආනන්ද හාමුදුරුවන්ටවත් බෑ. මොකද ඒ වෛද්‍යවරයා හැදෙන්නේ එයා අවුරුදු 30-40 ගාණක් තිස්සේ. ඉක්මනින්ම ගෘහණියක් වෙන්න කෑම හොඳට උයන්න පුළුවන් රසවත්. ඒක මේ ආනන්ද හාමුදුරුවන්ටවත් කරන්න බෑ. කෙනෙක් කියන්න පුළුවන් මෙන්න පොත. එහෙම පොතට මේක කරන්න බෑනේ නේ. දැන් අම්මලා ඔය පොතටද කෑම හදන්නේ ඔය ගෙදරදි රසවත්ද? කවදාවත් පොත් පෙල්ලන්නේ නෑ. සීනි මැනලද දාන්නේ හැන්දෙන් මේකට මෙච්චර දානවා. ඒක හිතේ තියෙන්නේ. හිතට ඇවිල්ලා තියෙන්නේ ඒක. දැන් මං තේ හදනකොටත් එහෙමයි. කෙලින්ම හැන්දෙන් නෙමෙයි දාන්නේ පැකට් එකකින්. සීනි දාන්නේ. ඒක තියෙන්නේ හිතේ. ඒ මිම්ම කොහොමද එන්නේ? එතකොට අපිට හදන්න බෑ විෂය පාඨමාලාව මෙන්න මේකෙ මිම්ම මේකයි කියලා. ඒකයි රසවත් කෑමක රහස. රසවත් තේහික තියෙන රහස. නිමිදාගෙන කරන්න බා. ඒ මොහොතට පියවරෙන් පියවර පියවරෙන් පියවර අපිට දැනෙන විදිය වෙනස් කර ගැනීමයි වැදගත්. නිවනට ලිපිනයක් හදන්න බෑ. නිවන් දකින්න ලිපිනයක් හදන්න බෑ. පොතක් ලියන්න බෑ. ඒකයි අවබෝධය ලැබූ විශිෂ්ටයෙකු විසින් මේක දේශනා කළ යුතුමයි. එසේ නැත්නම් ලොව ධර්මය අන්තරස් දහන වෙනවා. ඉතින් මේක කිව්වහම මාත් එක්ක තර්ක කරන්න නැතුව ඕම සාමකාමීව විමසන්න. මොකද මේක පොතේ ලියන්න බැරි ටිකක් නෙවෙයි මම වචනෙන් කිව්වේ. ඒ නිසා මේ ටික බොහොම සාමකාමීව විමසන්න. සිරිපාද යන්න කියලා මම මෙතන ඉඳන් ඔබට කියනවා. ඔබ වටපිට බලලා මෙහෙම කිය. කෝ සිරිපාද පේන්නේ නැහැ. ඒ වගේ ධර්මයක් මම දේශනා කරනවා. වටපිට බලලා කිය. අපිට නම් ඒ හැටි දෙයක් පේන්නේ නැහැ. කොයි කීන වගේ කකෝ අපිට පේන්නේ නැහැ. ඇත්ත සිරිපාදේ මේ අර තියෙන මේ මහගිරි දඹේ ගැන කතා කරා මෙහි ඉඳන් කොහොමද දකින්නේ? හැබැයි යම් කිසි මිනිස්සේ හෙමින් ඒ ගමන ආරම්භ කරන්න ඕන. ඒ ගමන්ම ගියන්න හොඳින් ශ්‍රවණය කරන්න, හොඳින් විචාරශීලී වෙන්න, හොඳින් තමා තුළ ඒ අවශ්‍යතාවය හටගන්න ඕන. අපිට බෑ ඒක ඇති කරන්න. ඒක කියන්නේ මගේ ඥාතිකමට මං එහෙනම් ඉස්සෙල්ලම ගිහිල්ලා අල්ල ගන්න එක එක්කෙනා අඬ ගහනවා, ආ යන්න නිවන් දක්වනවා අයිනට දානවා. අපේ මවට පොඩ්ඩක් අවබෝධයක් තියෙනවා. අනිත් තව ඉන්නෝ අක්කල මල්ලිල නංගිලා ඉන්නෝ නේ, තාත්තා ඉන්නෝ නේ, තාත්ත කිට්ටු කරන්නවත් මං උඹට වඩා බණ දන්නවා කියලා අදහසින් තමයි ඉන්නේ. මොකද උඹට වඩා කලින් මම පන්සල් ගියේ කියන අදහසින් ඉන්නේ නේද? ඒ ගමී කියලා කතා කරන විදිය නුඹ කියන එක උඹ කියලා කියන. කියලා. එහෙම අදහසක් තියෙනවානේ. ඒක හිත ඇතුලේ තියෙන වචනෙන් කියන්නේ. එහෙම එකක් තියෙනවා. ඊටත් වැඩිය ඔය ලොකු හාමුදුරුවන්ගෙන් බණ අහලා අරේ මෙහි තියන අයටත් එහෙම ප්‍රශ්න තියෙනවා. ඔය හාමුදුරුවන්ගේද අපි මේ හාමුදුරුවන්ගෙන් බණ ඇහුවා, මං අචංචා හාමුදුරුවන්ගෙන් බණ ඇහුවා, මම BMICH එකේ ඔස්ට්‍රේලියාවේ බ්‍රහ්මවංශෝහිමියන්ගෙන් බණ අහලා තියෙනවා. මම මේ හාමුදුරුවන්ගේ මේ කෝට්ටේ හාමුදුරුවන්ගෙන් බණ ඇහුවා, මම විලියංගල හාමුදුරුවන්ගෙන් බණ ඇහුවා මම. නේද? එහෙම කියලා ඉතින් ඉන්න ගොඩක් අය. බුදුහාමුදුරුවන්ගෙන් බණ ඇහුවත් වැඩක් නෑ, තමයි වෙනස් වෙලා නැත්තම්. දැන් මේක දැක්කයි කියලා ප්‍රශ්න නැති වෙනවයි කියන කතාවක් නෙමෙයි මම කියන්නේ. ප්‍රශ්න තියෙනවා. අවුව ඒ විදිහටම අවුව පායනවා, රාත්‍රී ඒ විදිහටම රාත්‍රී උදා වෙනවා, කුසගිනි සීතල උෂ්ණයේ විදියටම දැනෙනවා. ලෝකේ ප්‍රශ්න ඔක්කොම තියෙනවා. නමුත් ඒ අවුවේ තියෙන දැඩි රසණය ඇස්වලට නොදැනෙන අවු කණ්ණාඩි දෙකක් යදා ගන්නවා. මොකද සංඥාවේ තියෙන්නේ. මට කලින් වාහනයක් තිබ්බා, මං ඒ වාහනේ විකා. ඒ සංඥාව තියෙනකම් ඒක ආරක්ෂා කිරීම සඳහා සමහර වෙලාවල් වලට කෙනෙක් යොදවල යනවා, බලා ගන්න කියනවා, යතුරු දාලා යනවා, ලොක් කරලා යනවා, රිමෝට් ටයි කරලා යනවා. හැබැයි දැන් මම ඒකට ලොක් දාන්නේ, රිමෝට් දාන්නේ, මොකවත් නැහැ. ඒ කියන්නේ වික්ක වාහනේට. ඔබ ළඟ තියෙන්නේ ගත්ත වාහන ටිකක් ඔය ඇතුලේ. ගත්ත වාහනේ සුරක්ෂිත කරනවා, රිමෝට් දානවා, ලොක් කරනවා, ඉබ්බ දානවා, ඔක්කොම කරනවා. ඒකට හැරෙන්න දෙන්න බෑ. භෞතිකවාදී ක්‍රමවේදයට ලෝකයට මුහුණ දෙන්න ඒ අවශ්‍ය ක්‍රියාමාර්ග කරන්න මොකද ගේට්ටු ඇරලා වාහන යනවා. ඒ නිසා නිදාගෙන ඉද්දි මිනිස්සු. ඒ නිසා ඒක වෙනම කතාවක්. ඒක ලෝකෙට කරන වැඩක් නේ. ඒක තමන්ට කරන වැඩක් නෙමෙයි. ඒකයි. ඒ නිසා ඔබ තේරුම් ගන්න මේ තියෙන සංඥාවක්. ඒකයි වැඩි. මගේ වාහනේ මම විකුණන්නේ යද්දී මේ මිනිස්සයා කැසට් රෙකෝඩර් එකට ඇඟිල්ලෙන් ඇන්න මං කිව්වා ඔකම අනින්න එපා ඔක කැඩේ කියලා. මම ওই වාහනේ ලීක විලිත් දුන්නා. ඒ ඔක්කොම අක්කල් ඉවර වෙලා ආයෙනකොට මම රේඩියෝ එක දාන්න පොඩ්ඩක් ඇඟිල්ලක් තිබ්බා. මෙහෙම වැඩ කරන්න මෙහෙමයි කියලා පෙන්නන්න. ආහ ඕකට අත දෙන්න එපා ඔක කැඩේ කිව්වා. ඒ මිනිස්සයා මට කිව්වා. යද්දි මං එයාට කිව්වා එන ගමන් මට එයා කිව්වා. දැන් හාමුදුරුව මේ ඕනම් අපි මෙන් අරලවන්නම් කියලා කිව්වා. මං කිව්වා හා හොඳයි. ඉතින් මගෙන් එන ගමන් ඇහුවා මේ හරියෙන් බස්සල යන්නද? මගව කමන්නේ. දැන් මග බස්සල ගියොත් එතන ඉඳලා ඉන්න ඕන. දෙට්ටි කිරල්ල දාන්න නැතුව. ඔය එපයි කියන්නේ. ඉතින් මං කිව්වා මේ පුළුවන් නම් පන්සල ළඟටම. හා එන ගිරින් දාන්නකෝ. අයිනස් කෙරෙන්නේ නැහැ. සංඥාවේ හැටි. ඒ සංඥාවේ දුක මේ ඉඩම් කඩම් වල තියෙන්නේ, දේපල වල තියෙන්නේ, වාහන වල තියෙන්නේ, ওই මිනිස්සුගේ මානසික ප්‍රශ්න වල තියෙන්නේ, මව්පිය සහෝදර සහෝදරියන්ගේ ආරවුල් තියෙන්නේ. මොකද්ද මේ? එකම පවුලේ එකම වංශ පරම්පරාවේ නමට තියෙන්නේ. ඒත් මොකද වෙන්නේ? මට නෑ. මගේ කොටසද? කියන ප්‍රශ්නේ. මේක ඒකීය පිරිසක් ඇටියට සංසිඳව ගත්තනම් ඒක ප්‍රශ්නයක් නැහැ. මේ ලෝකේ යම්කිසි කාර්යයක් තමයි සිද්ධ වෙන්න තියෙන්නේ. කාර්යය කොතනින් කොහොම හරි සිදු වුණාම ඇති. ඒක මගේද අරයාගේද මෙයාගේද වෙන්න ඕනේ නේ. දැන් අපි වැඩසටහනක් පවත්වනවා. ඉතින් මේ වැඩසටහන අපි පවත්වන්නේ මේක මගේ වැඩසටහනද, අරයාගේ වැඩසටහනද, මෙයාගේ වැඩසටහනද නෙවෙයි. වැඩසටහනක් පැවැත්වෙනවා. අපි කට්ටියට බණහන් දෙනවා. හැබැයි මෙහෙම දෙයක් තියෙනවා. ලොකු කරුණු අපි කියාපානෝ, පෙන්නනෝ, මග පෙන්නනෝ. නමුත් ඒ වේගෙට මිනිස්සු හිතනවද? ඒකයි තියෙන ප්‍රශ්නේ. ඒ වේගයට හිතන මනුෂ්‍යය අවශ්‍යයි. ගොවි ජන සේවා නිලධාරීන් ඉන්නෝ, ගොවි උපදේශකයෝ ඉන්නෝ, කුඹුරට බැස්සේ නැති. එහෙමයි නැද්ද? නියරේ ඇවිදින්න බැරි ඉන්නවා. ඒ වගේම ධර්මයට බැස ගන්න ඕන. ධර්මයේ තුල හැසිරෙන්න ඕන. ඔබත් මේක ගොඩ ඉඳන් උපදේශනය ලැබල වැඩක් නැහැ. අපිත් මේක ගොඩ ඉඳන් කියලා හරියන්නේ නැහැ. උපදේශකයයි ශ්‍රාවකයයි දෙන්නම කුඹුරට බහින්න ඕන. කුඹුර කියන්නේ මොකද්ද? තමන්ගේ ප්‍රායෝගික නිවන් මඟ ක්‍රමවේදය. කු කුඹරට බහින්න ඕන. හැබැයි කුඹරට බැහැලා මඩ ගාගෙන වැඩ කරනකද ලේසි සපසනීප. එහෙම නැත්නම් ගොඩ ඉඳගෙන අපි ශාලාවක් හයර් කරගෙන ෆෑන් දාගෙන AC දාගෙන අද ගොවි ජන සේවා මණ්ඩලය කුඹුරු කරන්නේ මෙහෙමයි, කුඹුරු හදන්නේ මෙහෙමයි, වීවන්නේ මෙහෙමයි, වැට මෙහෙමයි, බීජ මෙහෙමයි, මේක ඕස්ට්‍රේලියා, මේක පකිස්තාන් බීජ, මේක මෙහෙම හදන. රැස්වීම කල්ල ඉවර වෙලා බලනකොට කන්න නැහැ. මොකද කවුරුත් කුඹුරු කරලා නැහැ. අමිහිරි කුඹුරට බහින එක ඒකමදගත් ඒ අමිහිරි අත්දැකීමෙන් ඔබ වගා කළ යුතුමයි. දුක් දෙකක් විඳින්න ඕන, එකක් දුක් නැති කරගන්න දුක් විඳින්න ඕන, අනිත් එක දුක වැඩි කරගන්න දුක් විඳිනවා. ඉතින් දුක නැති කරගන්න දුක් විඳින්න, තේරෙන විදියට දුක් විඳින්න. වගේ ඉන්න එක නෙමෙයි වැදගත්, වැඩේට බැහැලා බලන්න ඕන. දැන් ගීතයක් ගායනා කරන්නේ නැති කෙනෙකුට කෙනෙකුට හිතෙන්න පුළුවන්, අයියෝ ගීතේ මොකද සින්දුවක් නේ, සිම්පල් මං කියන්න. බලන්න මයික් එකක් කරන් කියන්නකෝ ලස්සනට සින්දුවක්. ප්‍රසිද්ධි මිනිස්සු හු කියන්න තියෙන මට්ටම සින්දුවක් කියන්න බලන්න. ඔන්න පද පටලවල සොර තාල කඩු පිට ගාලා ලොකු ප්‍රශ්නයක් කියලා. හැබැයි අර සින්දුව කියද්දී කියන්න ලේසි. ඒ නිසා ඔබත් සමහර වෙලාවට සමහර දේශකයෝ ඉස්සරහා කිය කිය හින්න අය පමණයි. ඔබත් සින්දුව කියන්න ඕන. මේක සින්දු අහන්න උගන්නන එක නෙමෙයි, සින්දු කියන්න පුරුදු කර එක. ඔබ ධර්මය කියන්න පුරුදු වෙන්න ඕන, දේශනා කරන්න පුරුදු වෙන්න ඕන, ප්‍රායෝගික කරන්න පුරුදු වෙන්න ඕන. ඒක වැදගත්. කට්ට තියෙන තැන අඳුන ගන්න නම් දොස්තර මහත්තයා කට්ට තියෙන තැනට ඇඟිල්ල තියලා තද කරන්නම ඕන. ඒ කියන්නේ ටිකක් රිද්දන්න වෙනවා. කට්ටක් එළියට ගන්න නම් එතන ටිකක් ඒ කට්ට ඇනුණු පසාර කරගෙන ගියපු ප්‍රමාණයටත් වඩා කොටසක් බ්ලේඩ් එකකින් කපන්න ඕන. ගෙඩියක් එළියට ගන්න නම් ඒ ගෙඩියේ ප්‍රමාණයටත් වඩා ප්‍රමාණයක් කපන්න. පවුමට හරි දිගට හරි කපලා ඉවරක් ගන්න. ඉතින් දොස්තර මහත්තයා ගෙඩිය සනීප කරනව වෙනුවට ඉස්සෙල්ලම කරන්නේ තව තුවාල ගොඩක් හදන එක. ඉතින් මටත් කරන්න වෙන්නේ ඉස්සෙල්ලම ඔබ රිද්දන එක, තුවාල කරන එක, ඒ ගෙඩි තියෙන තැන් කපන එක, රිදවන එක තමයි මගේ පළවෙනි කාර්යය වෙන්න ඕනේ. ඉතින් මුලින්ම කියයි, අපි ආවේ සහනයක් බලාපොරොත්තු වෙන. තුවාලේ දෙකක් වුණා, වැඩි වුණා. ආපු ගමන් අපිව රිද්දුවා, අපිව කැපුවා. තුවාලේට ඇඟිල්ලෙන් යන්න, කතුරු වලින් ලේන්න, හාම ඇදලා කැපුවා. තුවා අස්සට දාලා ඉවර වෙලා පුළුන් කෑල්ලකින් රිදෙව්වා. මොකද්ද විෂ රසායනිකයක් දාලා ඉවරලා ගිනියන් දැවිල්ලා මට හැදුනා තුවාලේ. ගියේ මම ඊට වඩා ගෙඩිය තීද්දි බගේට තිබ්බා. මේ ගිහින් ස්පිරිතාලේ ගියාට පස්සේ ඊට වඩා අමාරු. හැබැයි ඒක දුක. හැබැයි ගෙඩිය සනීප වෙන්න, තුවාලේ සනීප වෙන්න. හැබැයි තුවාලේ පරිස්සම් කරන් හිටියෝ අච්චර වේදනාවක් නැහැ. හැබැයි තුවාලේ දීර්ඝ කාලිනව එතන තියෙනවා. ඉතින් ඇත්තෙම ඔබ සනසන ක්‍රමවේදයකට නෙමෙයි, ඔබ මනස හදාගෙන ඉන්න ටිකක් බැනුම් අහන්න, රිදෙන්න. ඉතින් වෙලාවකට හිතෙනවා අපිට උදව් කරන, අපිට දන් දෙන, අපිට ගරු කරන මේ මිනිස්සු රිද්දන්නේ කොහොමද කියලා. ඒ පුදුම වැඩේ කියන්නේ මේ තුවාලේ හොඳ කරන්න බෑ රිද්දන්නේ නැතුව. ඔබේ මමත්වයේ ඇති තැනට පහරක් නොදී කොහොමද ඔබේ මමත්වයේ අවුස්සලා පෙන්වන්නේ? ඒකයි දෙන්නා. දැන් දවසක් අම්ම කෙනෙක් කියන මන්න ආමඳුරුවනේ කිසි දෙයකට ආස නැමේ ලෝ ලොකු මාලයක් දාන් ඉන්න කරේ. මං ඇහුවා අම්මා ඔය මාලේ දෙන්න බැරිද මට? අහෝ මේක දෙන්න බෑ, මේ අපේ මහත්තයා දීපු මාලයක්, මේක දෙන්න බෑ. ඉතින් පොඩ්ඩක් එක රිද්දන්නවා. එක අම්ම කෙනෙක් ආව දුර ඉඳලා ඇවිල්ලා දඩබඩ ගාලා බෑග් එකක් ඇවුස්සුවා. අවුස්සලා අතේ මුද්දක් දාගත්තා. අර මාලිකුත් තිබුණ කරේ එහෙම ඉඳලා දාගත්තා. මං හවම කු බෑග් එකේ දරන් ඉන්නේ. බෑ නේ හැමතරුනේ මේ ටිකේ හොරු ඉන්නවනේ. වල්නකට හා බස් එකේ ඒ ටික ඔක්කොම එන ටිකේ බෑග් එකේ දාගෙන ඇවිල්ලා මුදු එවමෙවා. තැනට ආවට පස්සේ අර ඔක්කොම දාලා කරලා සැරසෙනවා. ඒ කලාතුරකින් එහෙමත් අය ඉන්නවා. එක්කෝ පේන්නේ නැති වෙන්න කරන්න ඕන නේද? ඉස්සරහින් ඉතගෙන දාලා නේද මම මොකද මේ බෑග් එකේ දාලා නේද? මේක පවුම් එකමාරක් විතර වැටෙනවා හැමදෙනා දැක්කෝ කඩනුම තමයි. ඒකයි වැඩි. ඒ නිසා මෙතන ඉන්න අයගේ ගුණාක් අයගේ හැරව තියෙනවා ගෙඩිවල සමහර අයගේ. ඒ හැරව යන්න අදින් අල්ලල මෙහෙම කපල මිරිකල පොඩු ඉවත් කරන්න සිද්ධ වෙනවා. එතකොට මහත් වේදනාවක්. ඉස්පිරිතාලවල මොකද අහන්න? එළියට කිසි කෙනෙක් එනවද අයියෝ හරි සනීපයි කියලා තුවාලට බේත් දාන්න කියලා? කිසි කෙනෙක් එන්නේ අයියෝ හරි අමාරුයි අම්මෝ දනෝ මයි. ඉතින් ගොඩාක් අය මුලින්ම එන්නේ මේ මෙතෙන් සැනසිල්ල බලාපොරොත්තු වෙන తాවකාලික නෙමේ දීර්ඝ කාලීනව ප්‍රතිඵලයක් සඳහා දුස්තර මහත්තයා ළඟට යන්න. මෙතනත් සල්ලාගාරයක්, තුවාලවලට බෙහෙත් දාන තැනක්, සරව ගෙඩි ඉවත් කරන තැනක් කියලා හිතාගෙන ඉන්න. ඊළඟ වතාවේ ඉඳලා කපනවා හැම කෙනෙක්ම. ඔය තියෙන ගෙඩි ඔක්කොම එළියට ගන්න. මේ සැරේ විතරයි හොඳින් කියන්නේ. ඊළඟ වාරේ ඉඳලා ඊටම සැරට ගියහම එන්න බලාපොරොත්තු වෙනවා. අද පෙර දැනුම් දීම කළා. ඊට පස්සේ කියන්න එපා අපිට රිදෙනවා, මගේ මනස මෙහෙම වුණා, විකාර වුණා, මට ඔළුවේ ගැක්කුම හැදුනා, මෙහෙම ගිය පිස්සු වැටේ කියලා කියන්න එපා. ඉතින් සමහර අය වෛද්‍යවරු ආවාම කියන ඔයාගේ ශල්‍ය කර්මය කරන්න පුළුවන්. 150ක් ක අවධානමක් තියෙනවා. නමුත් ශල්‍ය කර්මය කරන්න පුළුවන්. සමහර ඒවා තියෙනවා 180ක්ම අවධානමයි කරන්න අමාරු. ඒවාට තියෙන සීනි තත්ත්වය අනුව, ප්‍රෙෂර් තත්ත්වය අනුව මේකයි කියලා කියනවා. එහෙම නැද්ද? තියෙනවා. සමහර ශල්‍ය කර්ම තියෙනවා බාරගන්නෙම නැහැ. මොකද මට මිනි මරන්න බෑ, ඒ නිසා මම මේක බාරගන්නේ නෑ. මට හොඳටම පේනවා ඔයාව මේකෙන් ගොඩ ගන්න බෑ කියලා. ඉතින් සමහර එහෙමත් අය එනවනේ. එතකොට මොකද කරන්නේ? එහෙමත් අය එනවා. එතකොට ඒ අයට කොහොමද කියන්නේ? ඉතින් තමන් විසින් ලොකු ශක්තියක් ඒකට අවශ්‍ය කරන බලයක් තමන් සැකසුවොත්, ශල්‍ය කර්මය කායික ශල්‍ය කර්මයේ සේවුවත් මානසික ශල්‍ය කර්මය කරන්න පුළුවන්. මම දැකලා තියෙනවා අපි හිතන්නේවත් නැති මහා ලොකු ගත්කමක් නෑ, ලොකු මේකක් නෑ. නමුත් නිවන් දකින්න ලොකු ඕමනාවක් තියෙනවා. මේ මනස දුකයි, මේ මනසින් නිදහස් වෙන්න ඕනේ කියන අදහසක් තියෙන අය ඇහුම් කන් දීලා කන් ඇහෙන්නේ නැති අය එච්චර හොඳට කල්පනා කරන්න බැරි අය. හැබැයි අර මාන්න උද්දච්ච අවිද්‍යා ධනමාන බලමාන නිලමාන මුකුත් නැහැ. ඒව පසකට දාලා ඉවර වෙලා ධර්මය අහලා දැකපුවා ඉන්නවා. ඔබ තුල උවමනාකම තියෙනවද? ඔබට පුළුවන්. ඔබ තුල උවමනාකම නැද්ද? ඔබට බෑ. ඔබ යතේ තීරණය. හැම දිනාටම තෙරුවන් සරණයි.